එරුවන් සරණයි හැම දෙනාටම එන සුරාද ඔබේ පැවැත්වෙන සදහම් සාකච්ඡාවට හැම දෙනා පිළිගන්න. කාට හරි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්, අපිට සාකච්ඡා කරන්න. ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න.
සේරුවන් සරණයි සර්. පළමුව පාද නමස්කාර පූර්වකව වන්දනා කරනවා සර්. අර ගිය සැරේ සුමිත් මහත්තයා අහුව ප්‍රශ්නේ මේ පෙනීම කියන එක විමසමු කියලා, ඒ ප්‍රශ්නේ අපි විමසලා අර භයානක තැනකින් නැවැත්තුවානේ. ඒ හින්දා ප්‍රායෝගිකව ඒ උච්ඡේද පැත්තෙන් නැතුව බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්න පැත්තෙන් ප්‍රායෝගිකව විමසමු කියලා ඉල්ලීමක් කරනවා. සේරුවන් සරණයි.
ඔය එක ටිකක් මතක් කරන්න, දැන් මට මතක නැහැ මොනවා කතා කළාද කියලා. අද්ද පෙනීම පැත්තේ මොකද්ද කතා කළේ? ප්‍රශ්නේ මොන වගේද?
සර් කිට්ටියෙන් කිව්වොත් දැන් පෙනීම කියන එක විමසන්න ගද්දි අපි මේ පෙනීම يعني වර්ණය කියන එකෙන් පටන් අරගෙන පෙනීම කියන එකට ආවා. ඊට පස්සේ පෙනීම නොපෙනීම කියන එකට ආවා. නමුත් අපි කරලා තියෙන්නේ පෙනීම ඒ කියන්නේ මේ මට ලැබුණ පෙනීම කියන එකෙන් තමයි හොයලා තියෙන්නේ. ඒ මිසක් මේ මම කියන පැත්ත නෙමේ අපි හොයලා තියෙන්නේ. මට ලැබුණ පෙනීම තමයි පෙනීම නොපෙනීම කියලා බෙදාගෙන කියන්නේ. එතකොට ඒක අපි අර නින්දටත් දැම්මා. නින්ද කියන එක තොයලා තියෙන්නේ පෙනීම නොපෙනීම කියන එකෙන් මිසක් නින්දෙන් හෙව්වේ නැහැ. ඒ විදිහටම පෙනීමෙන් හෙව්වේ නැහැ. මට ලැබුණ දෙයක් විදිහට තමයි හෙව්වේ. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය ඉඳලා තමයි සර් හෙව්වේ ඒක. තෙරුවන් සරණයි.
ඔව්, එතනම මම හිතන්නේ මතු කරන්න උත්සාහ කළේ අපි අර සක්කාය කියන එකයි පිරිසිඳ දකින්න තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ දහමේ. ඒ කියන්නේ දුක පිරිසිඳ දකින්න කියලානේ තියෙන්නේ. දුක ප්‍රහාණය කරන්න නෙමෙයි, දුක පිරිසිඳ දකින්න. ඒ සක්කාය කියන්නේ එක පැත්තකින් පංච උපාදානස්කන්ධය කියලා පෙන්නනවා. ඊළඟට සංකීර්ණ පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා පෙන්නලා තියෙනවා. දැනින් මේ ගන්න පුළුවන්. ඒ හින්දා මේ පසුබිම තියනවාද කියන පැත්ත. එතකොට දේශ සිතක් අපිට තරහක් වෙනවා. එතකොට මහත්යාමයි එක මේ හොඳයි. අපි බලන්න ඕන සක්කාය නැත්නම් සොකීය බව කියන එක තේරුම් ගත්තොත් තමයි සක්කාය පිළිබඳ වැරදි දෘෂ්ටියක් තියෙනවා නම් ඒක දුරු වෙන්නේ. සක්කාය දිට්ඨිය සක්කාය පිරිසිඳ දකිනකොට, ඒ ඇති හැටි දකිනකොට සක්කාය පිළිබඳ වැරදි දෘෂ්ටියක් තිබුණා නම් ඒක යෙදෙන්න බැරි වෙනවනේ. ඒ පැත්තෙන් තමයි මම මතක් කළේ. සක්කායට හම්බ වෙන දෙයක් ගැන බැලීම නෙමෙයි ප්‍රධාන දේ වෙන්න ඕන. සක්කාය පිළිබඳව සොයා බලන්න. මොකද සක්කාය පිළිබඳව වැරදි දෘෂ්ටියක් නම් සක්කාය දිට්ඨිය සක්කාය පිරිසිඳ නොදකින නිසානේ එහෙම වෙන්නේ. නහ අපි සක්කාය කියන එකයි පිරිසිඳ දකින්න උත්සාහ කරනවා. ඒත් සක්කාය කියන එක අපිට සාමාන්‍යයෙන් තේරෙන විදිහ මම කියන හැඟීමක් සොකීය බවක් එන ගතියක්නේ. නැත්නම් සත්ව භාවය මේ ස්වභාවය කියන එක කොහේ හරි මතු වෙනවා නම් අපිට ඒක විමසන්න වෙනවා. එතෙන්දී ඒක ආරම්භයකට එතන ගන්න හොඳ තැන. එකම අපි දන්නවා ඒ විමසන්න පටන් ගන්න වෙන්නේ එහෙම දෙයක් වුණාම ඒක ටිකක් පරක්කු වැඩි. ඉතින් සක්කාය අටගෙන ඉවර වුණාම විමසුවට මම ඉන්න තැනක මම හොයාගෙන ගියාට මම නැති වෙන්නේ නැහැ. මොකද මම කියන එක බාර අරගෙනනේ. හැබැයි මේකෙන් යම්කිසි නුවණක් ඇති කරගන්න උදව්වක් ගන්න පුළුවන්. ප්‍රඥාව වැඩේ. හැබැයි අපි හොයන්න ඕන තැන නැතුව හොයන්න වෙන එකක් නම් ඒ අවබෝධයෙන්න තියෙන අවස්ථාව මග ඇරෙනවා වගේ නේද? ඒ වුණාට අර මේ ගැන හෙව්වට මේක සිද්ධ වෙන්නේ නැහැ කියන අවබෝධය ඇතිව යම් කිසි දෙයක් හෙව්වා කියලා වරදක් වෙන්නේ නැහැ. වරද වෙන්නේ මේකෙන්ම මේ අවබෝධය එනවා කියලා ඒක දැකගත්තොත් එහෙමනම් මේ ඒ ප්‍රශ්නේ නේ. එතෙන්දී මං මතු කරන්න උත්සාහ කළේ අපිට ගෝචර පැත්තක් තියෙනවා. ගෝචර කියන්නේ මේ ඉතින් ආයතන වලට අහුගෙන ඒවා ගෝචරයි. ඇහැට රූප පේනවා, කනට ශබ්ද ඇහෙනවා, නාසයට ගඳ සුවඳ දැනෙනවා, දිවට රස දැනෙනවා, කයට ස්පර්ශ දැනෙනවා, මනසට ධම්මාරම්මන එනවා පිටුයි කියනවා. දැන් ඔක කියනකොට කෙසේ මං හිතන්නේ අපහසුයක් නැහැ නේ ඒක තේරුම් ගන්න. ඇයි අපහසු නැත්තේ? ඒවා අපිට ගෝචරයි. ගෝචරත්වය. ප්‍රායෝගිකව අත්දකින්නේ ඒවා. හැබැයි මේ ගෝචරත්වයෙන් තේරුම් ගන්න අගෝචර පැත්තක් තියෙනවා. කියන්නේ අපේ ආයතන වලට අහු නොවන පැත්තක් තියෙනවා. ආයතන වලට අහු නොවන පැත්ත කොච්චර කතා කළත් ඉතින් ඒක මේ ආයතන වලින් අත්දකින්න බෑ. ඒක නුවණකින්ම තමයි තේරුම් ගන්න. ඒකට ඒ අනේ නුවණ තමයි මේ සක්කාය කියන පැත්ත බලන්න වෙන්නේ. මොකද සක්කාය කියන එක ගෝචර නෑ. රූපයක් පේනවා කියලා ගෝචර වුණාට එතන මේ පුජ්‍යලේ මේක මැද්දට පැනලා නේ කියන එක අපිට එහෙම තේින්නේ නැහැ. කවුද මේ දැකීම කරන්නේ? කාටද මේක සිද්ධ වෙන්නේ? ඒව නිකන් ඇහැට පේන්නේ නැහැ, කනට ඇහෙන්නේ නැහැ. ඒ නුවණකින් බලා ගන්න. මේ සත්‍යය. සත්‍යය කොහොමද මෙතන යෙදෙන්නේ? කෙසේද මෙහෙම පුද්ගල හැඟීමක් එන්නේ, සත්ව සංකල්පයක් එන්නේ? දැන් ඔය සත්ව සංකල්පේ කියලා අපි දන්නේ නැහැ. ඉතින් අපි බුදු දහම අහලා තියෙන හින්දා දැනුමකින් ඒ මම කියන සංකල්පයක්. සංකල්පේ කියලා එකක් දැකලා නෙමෙයි අහලා තියෙනවා. ඒ දහමෙන් අහලා තියෙන හින්දා මෙතන මම කියලා කෙනෙක් ඉන්න බෑ. සක්කාය දිට්ඨිය වැරදි කියලා අර දැනුමකින් තමයි කතා කරන්න වෙන්නේ. ඒක දකින්නකම් ඉතින් දකින්න නම් ඒ ස්වකීය භාවයේ පැත්තනේ බලන්න වෙන්නේ, බලන්න වෙන්නේ. අනන්න ඒ කරුණ තමයි මං හිතන්නේ මේ ඒ සාකච්ඡාවේදී මතු කරන්න උත්සාහ කළේ නේද? මේ අමිත මහත්මිය
එහෙමයි.
එතකොට අපි ගෝචර දෙයක් තුලින් අගෝචර දේ මතු කර ගන්න, අගෝචර දේ නුවණකට අල්ලන්න ඕන. හරියට අපි දැන් පය ගහලා ඉන්න තැන අපිට පේන්නේ නැහැ. එහෙම තැනක් තියනවා කියන අදහසවත්, වන්න තැනක් තියනවා කියන අදහසවත් ගන්න නම් අපිට වටපිටාව බලලා තමයි අදහසක් ගන්න. අනදන් තමන් මේ gedara ටයිල් පොලවක නම් කකුල් තියාගෙන ඉන්නේ, කකුලට යට වෙලා තියෙන තැන ටයිල් කියන්නේ මොකද්ද තියෙන සාක්ෂි. අර වටේම තියෙන ටයිල් නේ. ඒ හින්දා මද ටයිල් ඇති කියනවා. අපි පිටරට ඉන්න අය කාපට් පොලවක නම් ඉන්නේ. අමයේ කකුල තියලා තියෙන කාපට් එකක කියලා කියන්නේ කොහමද? වට පිටාව බලලා. තමන්ගේ වටේ තියෙන කාපට් එක දැකලා මේ කකුල යට තියෙන කාපට් කියන. හැබැයි කකුල යට කවදාවත් දැකලා නෙවෙයි. එතෙන්දි කියන්න පුළුවන් නෑ මං ඉස්සෙල්ලා මේක දැකලා එතනින් කකුල තිබ්බා කියලා. ඒ වගේ මේ කතාවකට නෙමෙයි මේ යන්නේ. දැන් තමන්ගේ පය ගහලා ඉන්න තැන තමන්ට දකින්න පුළුවන්. ආයතන වලට ගෝචර නෑ. ඊට කලින් දැකපු කතාවක් දැන් අදාළ නෑනේ මේ මොහොතේ තියෙන දේට. අර විද්‍යාවේ තියෙනවා මේ ෂෝඩින්ගර් කැට් කියලා අර පරීක්ෂණයකුත් රූසෙක් පෙට්ටියක් ඇතුළට දාලා මොන ජීවත්ව ඉන්නවද මැරිලාද කියන ප්‍රශ්නේ අහන එක එක මේ ඉන්ටර්නෙට් එකේ හැම බලන්න පුළුවන් අවශ්‍ය කෙනෙක් මේ ප්‍රශ්න කරන හරියටම ඒක කියන්න පුළුවන්ද කියන එක. ඉතින් අපි දැඩි විශ්වාසක ඉන්නවා අපි ඉන්න තැන අපි දන්නවා කියලා. හැබැයි එතන මේ මොහොතේ අත්දකලා නැහැ. අත්දකින්න බෑ. ගෝචර නැහැ. ඒක මේ ගෝචර නැති ස්වභාවයක් ගැන තමයි මේ හොයන්න වෙලා තියෙන්නේ. අගෝචර ස්වභාවය අගෝචර තැනක් ගැන නුවණ තමා කියන දේ කවදාවත් ගෝචර නැහැ. නුවණකින්ම ප්‍රඥාවකට අහුවෙන තැන අපි දැන් මේ පිට විඤ්ඤාණයට අහුවෙන මට්ටමෙන්නේ කතා කරන්නේ. ඒකට ඒ මට්ටමට මේක තේරුම් කරන්න බෑ, අදහසක් ගන්න බෑ කියන තැනත් ඇත්තකවලුගේ තියෙන්න ඕන. ඒ වුණාට ඒක දකින්නත් තියනවා. දකින්නේ කොහොමද? නුවණ. ඒ නුවණ එනකොට තමයි අර සතර ඥානය කියන එක දහමේ තියෙන්නේ. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. අයං උච්චති සම්මාදිට්ඨි. මේකට කියනවා සම්මාදිට්ඨිය කියලා. ඉතින් සම්මාදිට්ඨිය කියන්නේ මේ දැනගත්තු කරුණු හතරකට නෙමෙයි ඥාන හතරකට. ඥානය කියන එක වචනෙන් විස්තර කළාට ඥානයක් වෙන්නේ නැහැ. ඒකට අපිට අර අලා අදහසක් ගන්න තමයි මේ කතා කරන්නේ. මෙන්න මේ වගේ ස්වභාවයකට එන්න තියෙනවා මේ මාර්ගයට අනුගත වෙන්න නම් කියන.
සර් එතනදී තෙරුවන් සරණයි සර්. එතනදී අර පය ගහලා ඉන්න තැන පේන්නේ නැහැ. අපි වටේ දේවල් වලින් විස්තර කරන්න යන්නේ ඒක වැරදි. පය ගහලා ඉන්න තැන පිළිබඳ ඇති සාක්ෂිය මොකක්ද කියලා එතන විමසුවොත් මෙහෙකට එනව නේද සර්? දැන් අපිට මුලින්ම තමන්ට ගෝචර දැනින් ගත්තොත් දැනෙනවා, ඒ කියන්නේ තද ගතියක් වගේ එකක්. නමුත් ඒකත් දැන් මට ගෝචර මම ඉඳලා මැනපු දෙයක්නේ. හැබැයි මේ තද ගතියක් වගේ එකක් දැනෙනවා නම් ඒක වෙන්නේ කොහොමද? ඒ නිමිත්ත ආවේ කොහොමද කියලා ආයෙ ඇතුළට හඳුනාගත්තේ මොකක්ද කියන පැත්තට විමසුවොත් බාහිරෙන් මිදිලා ඇතුළට ෆෝකස්, ඒ කියන්නේ හඳුනාගත්තේ ඒ මොකක්ද කියන තැනට ආවොත් එතනදිම, ඒ කියන්නේ තද කියන එකක් හඳුනා ගැනීමක් වෙන්න බෑ. තද තදෙන්ම හෙව්වොත් මට ලැබුණ තද බව කියන එක නෙමෙයි මේ ඒ හඳුනාගත් එක. ඒකෙන්ම හෙව්වොත් මේ බෙදා ගැනීමේ වැරද්ද පේන, බෙදා වැරදි සහගත බෙදා ගැනීමක් හින්දා මේ ඉස්මතු වීමක් වුණා වගේ තැනකට එනව නේද? එතකොට ඒක වැරදි. ඒ කියන්නේ තද කිය, ඒ කියන්නේ තද තදෙන්ම හෙව්වොත් තද කියන එකක් යෙදෙන්නේ, ඒ කියන්නේ යෙදෙන්නේ නැහැ ඉතර. ඒ කියන්නේ ඒක ඉක්ම වෙනවා. ඒ විදිහ ඒ කියන්නේ මේ තද සියුම් එහෙම නැත්නම් රළු මේ නිමිති ගන්නවනේ අපි මේ දෙපැත්ත බෙදා ගැනීමම පදනම් රහිතයි වගේ තැනකට එනවා නේද සර්? එතන පදනම් රහිතයි කියන්න හේතුව මේ බෙදා ගැනීම පදනම් රහිතයි කියන්න හේතුව සර් දැන් මේ හඳුනා ගැනීම කියන එක බාහිරට නෙමෙයි ඇතුළත නිමිත ගැනීමක් වෙද්දී මේ නිමිති ගැනීමම පදනම් රහිතයි කියන්නේ කිසිම ආයතනයක් තුලින් අපිට ඔප්පු කරන්න අත්දකින්න බෑ කියන වගේ අදහසක් සර්. තෙරුවන් සරණයි.
ඔහේ නිමිති කියන්නේම අපිට එන අදහසක් නේ මේ වගේ කියලා අර විස්තර කරන්න පුළුවන්. අර්ථයක් එනවා. මේ වගේ කියලා අර පරණ අත්දැකීමක් එක්ක විස්තර කරන්න පුළුවන්. අත්දැකීමක් කියන්නේ ආයතන වලට ගෝචර වුණ ස්වභාවයක්. එතකොට අපි දන්නවා මේක තව කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් ආයත් මේක අත්දැකලා තියෙනවනේ කියන එක. يعني දැන් උදාහරණයක් ගත්තොත් තමයි දැන් චිත්‍රය දිහා බලනකොට මේ ඉන්නේ අරයා. මේ ඉන්නේ ජනාධිපති කියලා අර සටහනක් එනවනේ. එතකොට තව කෙනෙකුටත් අර අපි කියන අදහස අර එළියේ තියෙන ජනාධිපති කියන කෙනාව ගැන අදහසක් ගන්න පුළුවන්. නැත්තම් මේ තියෙන දියැලක් කියනකොට දියැලක් එළියේ තියෙන ඒ අනේ බාහිර දෙයකට සම්බන්ධ කරන බාහිර දෙයක් කියන්නේ ලෝකේ තියෙන දෙයක් කියලා අපි විශ්වාස කරනවා. ඇයි විශ්වාස කරන්නේ? ඒක කලින් ආයතන වලින් අරගෙන තියෙනවා. නැත්තා අඩු ගානේ අරගෙන නොතිබුණත් හිතමු අඟහරු ලෝකේ ගැන වුණත් අපිට අදහසක් ගන්න පුළුවන්. කියන්නේ හිතා ගන්න පුළුවන්. කියන්නේ මනසට ගෝචරයි නේ. හිත ධම්මාරම්මණයක් විදිහට ආයතනයකට ගන්න පුළුවන් මට්ටම. ඒතර අන්න එහෙම ඒ යම්කිසි සංඥාවක් වෙනකට දාගන්න පුළුවන් කියන එක තමයි ඔය නිමිති. නිමිති සටහන් ස්වභාව ගලාගෙන එනවා ඒක ඒ සම්බන්ධව. මේ 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 විදිහේ දෙයක් නේද ඔය තද බව කියනකොට නැත්නම් සීතල බව කියනකොට අර ඒ මොහතේ අත්දැකීමක්ද නැත්නම් පරණ දෙයකට ගැළපීමක්. ඒකට අපි අර සම්මතෙන් වෙන නිමිත්තක් ගැට ගහලා තියනවා. මේ ලෝකේ භෞතික ස්වභාවයක් යම් කිසි විදිහකට සම්බන්ධ කරනවා. ඒක තමයි අර නිමිති. කියන්නේ එතකොට ඒක ඉතින් මතක තියා ගන්න පුළුවන් ලෝකේ කියලා ගන්න පුළුවන් මේ يعني ඇතයි කියන එකට ගිහිල්ලා ඉවරයි ඒකට අදහසක් එනකොට හරි පිටෝලා ඉවරයි ඒක එතකොට බැසගෙන ඉවරයි ඒ පාලියෙන් කියන්නේ අභිනිවේස කියලා ඒක ජීවත් වෙනවා ඒක ඇතුලේ නිවෙසක් කරගෙනවා අපි එහෙම කිව්වේ නැතුවට එහෙම වෙලා කියලා තේරෙයි. සීතල කියනකොට ඉතින් හැමෝම දන්නවා සීතල කියන. දන්නවා කියන්නේ මොකද්ද? ඒකට අර්ථයක් දාගෙන. හරි. ඒ අවනව ස්වභාවය තමයි නිමිති. නිමිති අරගෙන කියන්නේ. ඒකේ බැසගෙන කියන්නේ. රදින්චි වෙලා. මේ එහෙම කරගෙන අපි ඕක හොයනවා හොයලා හොයලා ඕක වෙන්න බෑ ඕක බොරුවක්. ඕක මේ හිතෙන් හදපු දෙයක් නේ එළියේ තියෙන එකක් නෙවෙයි. කීනයක් නේ. මොකක් හරි කියන. ඒක යම් කිසි මේ හිතන්න පුළුවන් හැකියාවේ කොටසක්. මුලින් මේක ඇත්ත කියලා හිතුණාට ඕක වෙන්න බෑ ඕක බොරුවක්. එතකොට මේ මොකද්ද කරලා තියෙන්නේ? අපි කල්පනා කරලා අර ඒ තියෙන එක වෙන්න බෑ බොරුවක් කියලා කිව්වට ඒකෙම බැසගෙන නේද මේ වැඩේ කරලා තියෙන්නේ. ඒක ඇතුලේ ඉන්න. එතකොට අන්න එහෙම කළාට කවදාවත් නේ යථාභූත ස්වභාවය අහු වෙන්නේ නැහැ. මම තව උදාහරණයක් කිව්වොත් ඔන්න දැන් කීනයක් දකින්නවා කියලා හිතන්. දැන් අපි ඊනේ තියෙන දේවල් වලින් දැන් ඊනේ පේනවනේ. හොයාගෙන හොයාගෙන ගිහින් හීනේ බොරුවක් කියන්න හදන. තර්ක කරලා තර්ක කරලා සංකල්ප වලින් අපිට පුළුවන් කොහොම ඕක පෙනුනට ඕක බොරුවක් කියන්නේ මොකද්ද? මේක එළියෙන් හම්බ වෙන්නේ නැහැ කියලා කියනවා නේද? ඒ කියන්නේ අපේ භාෂාවෙන්
ඇහෙන්නේ නැහැ
සර්. හම්බ වෙන්නේ නැහැ. ඇහෙනවද?
ඇහෙනවද?
එතකොට දැන් අපි හීනේ කියලා කියන්නේ හීනේ කියන අර්ථය මොකද්ද? හීනේ කියන එකේ අර්ථය මොකද්ද කියන්න බලන්න. ඇයි හීනයක්? හීනයක්. දැන් මුලින් ඇත්ත වගේ පේනවා. හීනයක් කියනකොට මොකද්ද එන අදහස?
හීනයක් කියද්දි ඒක එළියෙන් පිළිටවන්න බෑ කියන අදහස ආවොත් ආය හීනේ මට ලැබුණ හීන පැත්තෙන් තමයි විස්තර කරන්න යන්නේ.
ඔව් දැන් හීනය කියන එකේ අර්ථ හීනය කියන වචනේ තේරුම මොකද්ද හීනය කියන එක? ආවහම. ඔක ඇත්තට නම් කවදාවත් හම්බ වෙන්නේ නැහැ වගේ කතාවක් නේද?
ඇත්තට අත්දකින්න බෑ කියන එක.
ඔය ස්වභාවයට නේද හීනය කියලා අපි කියන්නේ?
ඔව්.
දැන් හීන ස්වභාවය තේරුම් ගත්තේ ඇත්ත හීන බවද?
නෑ.
යර ඇත්ත කියලා දන්න පිළිගත් එකක් උදව් කරගෙන ඒක නෙවෙයි කියලා කියනවා.
ඔව්.
ඇත්ත කියන එක දාගත්ත ඒ ඇත්ත කියන එක කතාවක් නේ ඔය කතා කරේ. හීන ගැනද? තේරෙනවද මේ කියන්නේ? කියන්නේ.
ඔව් හීන හීනෙන් හෙව්වේ නැහැ. හීනයක් කියන්නේ නිින්ද තිබ්බොත්නේ. නිින්ද බව දැක්කොත් තමයි අරකත් හීනයක් වගේ ඉන්නේ. දැන් අපි කරන්නේ හීනේ තුල කියන ඒවා එළියෙන් හම්බෙන්නේ නැති හින්දා මේක හීනයක් කියන එක ඒ එහෙම නැතුව නිින්දෙන් හෙව්වොත් හීනෙන් හෙව්වොත් ඒවත් හීනෙන් හෙව්වොත් නිින්දෙන් හෙව්වොත් මේ කිස් නිමිති ගන්න බෑ කියලා
කිව්වා. ඔව් දැන් ඉස්සෙල්ලා කියපු එකට වඩා වෙනස් එකක් ආව. දැන් ඇත්ත පැත්තෙන් නෙමෙයි දැන් හීන විස්තර කරන්නේ නිින්ද පැත්තෙන් නේද? දැන් ඇත්ත කියලා අපි පිළිගත්තේ මොනවාද? අපේ ආයතන වලට අහු වෙන ඒවා. ඒ අපව තිනවන. එතකොට ඒව නෙවෙයි කියන පැත්ත එකක්. හැබැයි ඒ කියලා තියෙන්නේ අපි ඇත්ත කියලා හිතන එක නැහැ කියන එකට තමයි අපි හීන කියලා දෙවිලා තියෙන්නේ. අප පැත්තක් තමයි හීනයක් වේද නම් නිඳ යන්න ඕන. නිදාගත්තොත් තමයි හීන දකින්නේ. එතකොට නිඳ කියලා කියන්නේ මොකද්ද? මේ ආයතන වලින් කිසිම දෙයක් අත්දකින්න බැරි මට්ටමට තමයි අපි නිින්ද කියලා කියන්නේ නේද? ආයතන කියන්නේ නිින්දදී වේ අපිට මේ ඇහැ කන නාසය දිව කය මන කියන ඒවායින් මොකක් අත්දකින්න බැරි පත්තටනේ අපි නිින්ද තද නිින්ද කියලා කියන්නේ.
ඒත් වැරදියි සර්. ආයෙත් සර් එතකොට මට හම්බෙන නිින්දක් ගැන තමයි සර් ආයෙ විස්තර කරන්නේ.
නැත් මෙහෙමයි. දැන් ඔය වචන කියන්නේ මට හම්බ වෙන ඒවා තමයි. ඒ කියන්නේ සම්මුතියක්. ඒ කියන්නේ අපි ඒකට අදහසක් දාගෙන තමයි වචනයක් දාගන්නේ, සම්මුතියක් දාගන්නේ. දැන් අපි හැමෝම නිඳ කියන්නේ එකම ස්වභාවයකට. ඒ ස්වභාවය තමයි මේ ආයතන වලින් අරමුණු වෙන. ඒ කියන්නේ මොකද දැනගන්න බැරි මට්ටමට තමයි අපි තද නිඳ කියන්නේ. එතකොට තද නිින්ද කියන එකට අදහසක් තියෙනවා නැත්නම් කතා කරන්න බෑ. ඒ කියන්නේ භාෂාවෙන් යම් කිසි දෙයක් කතා කරනවා කියන්නේ. අන්න දැන් ඔයයි මමයි කතා කරනවා කියන්නේ අපි දෙන්නට මේකට අදහසක් දාගන්න පුළුවන් වෙනවා. නැත්නම් වචනයක් කතා කරන එකේ තේරුමක් නැහැ නේද? දැන් නිින්ද කියන එකට අදහසක් නැත්නම් අපි ඒ කතා කරන්න බෑනේ. ඒ භාෂාව කතා කරන්න බැරි වෙනවා නේද? එතකොට මේ නිින්දට අර්ථයක් නැහැ කියලා කියන්න එපා. හීනෙට අර්ථයක් නැහැ කියන එක නෙවෙයි. නැත්නම් මේ කියන හැම එකටම ඕක හටගෙන නැහැ නේ. ඕකට අර්ථයක් නැහැ නේ. එතකොට යන්නේ උච්ඡේදයට. ශුන්‍යතාවයකට යනවා. හැබැයි නැති බවෙන් අපි ඒ අර්ථය දීලා. මොකක්ද ඒ ශුන්‍යතාවය? නැපුත් නැති බව. ඒ මොකද එඩ්වර්ඩ් මාත්‍යාගේ මේ මයික් එක. ඒ මොකුත් නැති බව කියන අර්ථයට යනවා. ඕක තමයි සාමාන්‍යයෙන් මේ සත්‍ය හොයන අය, විමුක්තිය හොයන අය කරන්නේ. දන්න කිසිම දෙයක් නැති ස්වභාවය තමයි නිවන, ශූන්‍යතාව. හරි. එතෙන්දි පේනවා ඇති ඉතින් සමහර නිින්දක් වගේ තැනකට යනවා කි. හැබැයි එකෙන් කියන්නේ නිින්ද කියන එකට දැන් නිින්ද කියලා කතා කරන්න අපිට අර්ථයක් තියෙනවා. එන අපේ අත්දැකීම් මත දාගත්තු එක. හරි. ඒතර නිින්ද කියලා දෙයක් නැහැ කියන තැනට යන්න එපා. එතකොට අපි තර්කෙන් නැති බවට යනවා. එහෙකලත් ඉතින් භාෂාවේ කිසිම වචනයකට අර්ථයක් නැහැ නේ. කතා කරන්න බැරි වෙනවා නේ නේද?
ඒ පැත්ත නෙවෙයි කියන්නේ. ඔව්.
අපි මේ භාෂාවකින් තමයි මේවා කතා කරන්න වෙන්නේ. එතකොට ඔය කියන එකට අර්ථයක් නැහැ හිම කතා කළොත් දැන් මේ අදහස් ප්‍රකාශ කරගන්නත් බැරි වෙනවනේ. එහෙම නෙවෙයි. දැන් බුදුහාමුදුරෝ ඒ කියන්නේ දේශනා කරන්නේ ඒ කාලේ කතා කරපු භාෂාවෙන්. හරි. අපි ඉන්න භාෂාවෙන් තමයි මේවා කියන්නේ. එතකොට භාෂාවෙන් දෙන එකේ දැන් අර්ථය මොකද්ද කියලා විමසගෙන යන්නේ. එතකොට අපිට මූලිකයින අර්ථයක් තියෙනවා. ඊළඟට මේකෙන් එහාට තව හැඟුණ අර්ථය. දැන් ඒ වචන ටිකෙන්ම උදාහරණයක් විදිහට දැන් නිවන කියන විස්තර කරන අර්ථේ උච්ඡේදය කියන තත්ත්වයේ තේරුම් ගත්ත අයට ඒ වචන ටිකමයි කියන්නේ. නිවනේ තියෙන වචන ටිකමයි. يعني මේ ලෝකේ තියෙන මොකක්වත් නැහැ. ඉරහඳ තාරකා බරව මේවා. ඒවල දරවල් පුද්ගලයෝ සත්වයෝ දේවල්. මොකක්වත් නැති ස්වභාවයේ නිවන කියලා කියයි. අර මිරිංගෝ විස්තර කළාගේ වතුර නැති ස්වභාවයේ. හරි කිසිම දෙයක් නැති ස්වභාවය. දැන් නිවන විස්තර කරන්න පුළුවන්. එතකොට ඕක දකපු මට්ටමට කිසිවක් නැති බව නේද? දැන් කිසිම සංඥාවක් නැති බව. කිව්වොත් අයව වැරදිත් නැහැ. හරි. දැන් එතකොට ඒක අත්දකින්න තමයි ඔය උත්සාහ කරලා යන්නේ. සංඥාවක් තිබුණොත් එහෙම නේ දුක තියෙන්නේ. සංඥාය දෙන්නේ නැත්තම් දුක නැහැ.
නැති බවින් ඒ කියන්නේ නැති බව තමාට ලැබිලානේ. එතකොට නැති බවේ ඇති බව يعني තිබ්බ මිසක් වෙන විදිහෙන් දැක්කේ නෑ වගේ එකක් තියෙනවනේ මේක බුදු. දැන් අපිට බණ අහලා හින්දා
තර්කෙන් කියනවා ඒ නැති බව හම්බ වුණ තමා මම ඉන්නවා කියලා.
ඔව්.
හැබැයි දැන් ඕක දන්න කෙනා ඒ තමාවත් නැති කරගන්නවා. තමා කියන්නේ සංඥාවක් නේද? දැන් කිසිකක් නැත්තම් තමා කියලා දෙයක්වත් නෑ. ඉසිගන්න නැත්තම් තමා පිහිටන්නේ කොහොමද? يعني දැනගන්න මොකුත් නැත්තම් තමා පිහිටන්නේ කොහොමද? හරි. තමා කියලා අදහසක්වත් නැහැ. කොහොමද කියන්නේ තමාටයි ඒක හම්බුනේ කියලා. ඒ එතන තමා ඉන්නවා කියලා අහලා හරි ඉනුවනට හරි පැනිලා ඒ තමා කියන එකත් නැති කරගන්න. හැබැයි ඔතනත් තේන්නේ නැහැ ඒ උච්චේ දෙක. ඒ කියන්නේ උච්ඡේදේ විස්තර, උච්ඡේද කියන්නේ විස්තර කරන්න බැරි දෙයක්. තේරුණා? නින්ද කියන්නේ විස්තර කරන්න බැරි දෙයක්. මොකද නින්ද කවදාවත් අත්දකලා නැහැනේ. නින්ද අත්දකලා තියනවාද?
නින්ද අත්දකලා නැහැ. කවදාවත් ඒක නින්ද විස්තර කරන්න බෑ. නින්ද නින්දෙන් විස්තර කරන්න බෑ.
නින්ද වෙන ඒවායින් විස්තර කරන්න පුළුවන්.
ඔව්, නින්ද හැරුණාට පස්සේ ඉතින් විස්තර කරන්න පුළුවන්. දැන් ඇහැරිලා ඉන්නේ, කලින් නිදාගෙන හිටියේ කියන මේ
දැන් තියෙන ඒවායින් තමයි අපි
ඔව්
නින්ද ගැන අදහසක් කරන් තියෙන. හැබැයි නින්ද මේ වගේ කියලා එතෙන්දි අත්දකින්න ඒවායින් කියන්න විදිහක් නෑ. මොකද අත්දැකලා නැති හින්දා. අත්දැක්කනම් ඒක නින්ද නෙවෙයිනේ.
එහෙමයි.
දැන් නිදාගෙන ඉන්න ගමන් නින්ද මොන වගේද කියලා බලන්න පුළුවන් වුණා නම් එතකොට නිදාගෙන නැහැ නේ. ඒකට එතකොට මොනවාම හරි විදිහක් අහු වුණා නම් මේ නින්ද මේ වගේ කියලා එතකොට නින්ද ගිහින්නේ නැහැ. මොනවා හරි ලැබිලා එතකොට අන්න එහෙම ලැබෙන්න බැරි බවටනේ අපි නින්ද කියලා කියන්නේ.
එහෙමයි.
එතකොට මම කියලා ස්වභාවයකුත් ලැබෙන්න බැරි බව කියලා කියන්න පුළුවන් ඒ එක්තරා විදිහකට. ඒකම නිකම්ම දැන් නින්ද කියන මොහොත කොහොමවත් අත්දකින්න බෑ. හරි. අත්දැක්කනම් නින්ද වෙන්නේ නැහැ. ඒකට නින්ද කියන්නේ සංකල්පයක්. හරි. එහෙනම් ඒ සංකල්පේ එන එකත් වැරදි කියලා සංකල්පය ආවේ නැහැ. දැන් සංකල්පය ආවොත් නේ මම ඉන්නේ. එන සංකල්පය ආවේ නැත්නම් මම නෑනේ කියලා පැත්තකට අපිට යන්න පුළුවන් නේද? වෙනින්ද කියලා සංකල්පෙත් එන්නේ නැති එකට තමයි නිවන කියන්නේ කියලා.
ඒ පැත්තට ගියොත් සර් මේ ඒ කියන්නේ මේ තියෙන දේ නැති කරගෙන ගිහින් නිකන් ශුන්්‍යතාවයක් වගේ ඒක උච්ඡේදයෙන් යන භයානක පැත්තනේ. ඒ කියන්නේ එතකොට මට අත්දකින්න පුළුවන් සංඥාවකුත් නෑ නී මොකුත්ම නැහැ කියලා, නැහැ කියලා අත්දැකිද්දි එතනට වෙන කෙනෙක් පෙන්නලා දුන්නොත් නැහැ කියලා අත්දකින්නෙත් හැඟවිලා ඉන්නෙත් ආයේ මම සක්කාය දිට්ඨිය මම කියන එක වගේ. එතන
දැන් ඔන්න ඕක කියන්න තියෙන එකම විදිහ ඔතෙන්ට ගිය විදිහෙන් නේද? අපි ගිය විදිහින්ද ඔය හම්බ වුණ එකනේ මොකක් හරි ඵලය වැරදි කියනවා. ඔය ගිය විදිහ වැරදි හින්දා ඕක නිවන නෙමෙයි කියනවා නේද? ඇයි අපි විදිහ ඔය විදිහට නිවනට යන්න බෑ කියලා දැන් හදාගෙන නේද?
මොකක්ද
සර්? ඒක නිවන නෙමෙයි එතනත් මම ඉන්නවා කියන්නේ. ඔය ගියේ ඵලයෙන් හේතුවටනේ. ඔය විදිහට ගිහින් නිවන් දකින්න බෑනේ. කියන එකක් අපි දන්නා හින්දා නේද? දැන් නිවන හරියට වැඩිගෙනට යනවා නම් නිවනට ගිය විදිහ හරි නිවන අවබෝධ කරපු හැටි හරි ඥානය. දැන් ඥානයකට આવොත් ඥානය ලැබෙන්න කලේ මොනවද කියන එක වැදගත්ද? ඥානෙදි මේ විදිහටයි මේ දැන් ඔය කිව්වේ ඒ වගේ දෙයක්. මේ විදිහට ගිය හින්දා ඔක ඥානයක් වෙන්න බෑ කියලා අපි තර්ක කරනවා. ඒක ආයේ අපි අර පරණ විදිහටම ගිහිල්ලා වගේ නේ. දැන් අපි කවුරු හරි අවබෝධයක් විස්තර කරනකොට ඔය අවබෝධය ලැබුවේ කොහොමද කියලා අහනවා. ඒකට මෙන්න මෙහෙමයි කිව්වේ. ආ ඔහොම ගිහින් ඒ අවබෝධය ලබන්න බෑ. දැන් අවබෝධය ගැන නෙමෙයි මේ කතාව. අවබෝධයට ඒ ක්‍රමයේ ගැන. ඒක ක්‍රමයේ හරිද වැරදිද කියලා කොහොමද දන්නේ? ආයේ දැනුමකට යනවා නේද?
එහෙම ගියොත් දැනුමකට යනවා.
දැන් මේ ක්‍රමයටම මේ අවබෝධයට එන්න ඕන කියලා එකක් තියෙනවානේ එක එක්කෙනා. අනිත් ඔටුපට අපි මොකක් හරි විදිහක් දාගන්නා මෙහෙම ගියොත් විතරයි මේ අවබෝධයට එන්න පුළුවන්. එහෙම ගිහින් නැත්නම් අරගේ අවෝකේ අවබෝධෙ නෙවෙයි කියනවා. අන්න ඔය වගේ එකකට අපි හිර වෙනවා නේ. ඒ හරි මම මේ දැන් අපි හැමතිස්සෙම කියනවා මේ මතක් කරන්නේ අපිට වැරදෙන්න පුළුවන් තැන්. අපි හරි කියලා දාගන්නවා ඒකේ අඩුපාඩු නේ කතා කරන්න පුළුවන් නේ. හරි කොහම වුණත් අපිට ඒ මම එහෙම කිව්වට ඒ පැත්තෙන් ගන්න දෙයක් තියෙනවා. ඒකට තමයි අර උපමා දුන්නේ බටමිටි දෙකේ හේතුව නේද? බටමිටි දෙකෙන් හොවාගෙන ගියාට හේතුව හම්බ වෙන්නේ නැහැ. හැබැයි බටමිටි දෙක නැතුව හේතුව විද්‍යමාන වෙන්නේ නැහැ. කියන්නේ බටමිටි දෙක කියනකොට බටමිටි දෙක ඒ කෙලින් තියෙන ස්වභාවය ගැනයි මම කතා කරන්නේ. බටමිටි වෙනම මේ බිම තියනවා කියන කතාවක් නෙවෙයි. ඒකට කතාව නෙමෙයි. මේක හේතු ගලා තියෙද්දී මේක කෙලින් තියෙන්නේ කොහොමද? හේතුව නිසා. අනිත් බටමිටිය කෙලින් තියෙන්නේ කොහොමද? හේතුව නිසා. ඒකට දැන් හේතුවක් විද්‍යමානයි. ඒ විද්‍යමාන උනේ බටමිටි දෙකක් පේන හින්දා නැතුව අපිට හේතුවක් පේන හින්දා නෙවෙයි. හින්දා ඒ හේතුව ගැන හොයන්න නම් ඉස්සෙල්ලා මේ හේතු කියලා දෙකෙන් පටන් ගන්න වෙනවා. හැබැයි මේ බටමිටි අපි කඩලා බඳලා හොයනවා කෝ හේතුව මේකෙ තියෙන. එහෙම හම්බ වෙන්නේ නැහැ. අනිත් බටමිටියෙන් හොයාගෙන යනවා. ඒක හම්බ වෙන්නේ නැහැ. ඒකට අර ඒ එතෙන්දී අපිට හොයන විදිහේ වැරද්දක් පේනවා. මොකද අපි එක බටමිටියක් වෙන් කරලා අරන් කොච්චර හෙව්වත් හම්බන වෙන දෙයක් හේතුවකින්. ඒ වගේ ඒකයි ඒකට උපමා විතරයි දෙන්න පුළුවන්. දැන් පය ගහලා ඉන්න තැන අපි හොයාගෙන හොයාගෙන යනවා. කකුල උස්සන්නේ නැහැ. එතකන් අපිට පේන්නේ අර වටෙන් බලනවා මිසක් පය ගහලා ඉන්න තැන අවදාවත් දකින්න බෑ. එතකොට ඒ උපමාවෙන් ගන්න තියෙන අන්න එහෙම තැනක් තමයි මේ තේරුම් ගන්න තියෙන්නේ. එතකොට ඒක ආයතන වලින් කවදාවත් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. හැබැයි ආයතන අමතක කරලා ගෝචරත්වයක් කිසිම දෙයක් නැහැ ඔක්කොම බොරු කියාගෙන ගියොත් මෙතන කිසිම අදහසක් ගන්නත් බැරි වෙනවා. හොයන්න තැනක් තියනවද කියන එකත් හොයාගන්න බැරි වෙනවා. එතකොට අපි හොයන්න ඕන තැන හොයන්න ඕන දේ හොයන්නේ මොකද්ද කියන එක අදහසක් නැත්තම් වෙන්නේ අර බංකියේ මේ පුටුව උඩගේ ඇතුලේ ඉඳන් අඹ කඩන්න උඩ පනිනවා වගේ වැඩක් කියලා. අඹ ගහයට යන්නේ නැහැ. ඔකට බුදුහාඳුර උපමා දීලා තියෙන අර මාගන්දිය හොවාගෙන මාගන්දිය නෙමෙයි ජනපද කල්යاني හොවාගෙන තරුණයෙක් යන එක. ජනපද කල්යاني කියන්නේ කිසිම අදහසක් නැහැ. එමෙ නැත්තම් ඉනිමගක් බඳිනවා කොහාටද ඉනිමග බඳින්නේ කොහාට යන්නද කොච්චර ඌසද කොච්චර දිගද මොකක්වත් අදහසක් නැහැ ඉනිමග බඳින. නේ ඒ වගේ වැඩකට යනවා මේක ගැන අදහසක් නැහැ. ඒකට අදහස ගන්න තියෙන්නේ මේ ඉන්න තැනින්ම තමයි. හරි? හැබැයි ඉන්න තැනින් අදහස ගත්තට ඉන්න තැන ගැන ඒ කියන්නේ අපිට ගෝචර ඒවා ගැන හොයන්න නෙමෙයි මේ අදහස ගන්න. අගෝචර ස්වභාවය හොයන්න ඕන. ඉතින් අගෝචර ස්වභාවය ආයතන වලට පරදවත් ගෝචර නැහැ. එහෙමනම් ඒක නුවණකින්මයි දැනගන්න තියෙන්නේ. එහෙනම් නුවණ වැඩෙන්න කරන්න තියෙන්නේ මොනවා? කියන පැත්ත නුවණ වැඩෙන්න අවශ්‍යම නෝ. يعني ප්‍රඥාව වැඩෙන්න අවශ්‍ය ප්‍රඥාවට ආහාර. ප්‍රඥාවට ආහාර බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ පැත්තෙන් තමයි ප්‍රඥාව වැඩෙනකම් කරන්න තියෙන්නේ. ඉතින් ප්‍රඥාව ගැන කතා කළාට ඒක ප්‍රඥාව වෙන්නේ නැහැ. ඒකෙන් තමයි මේ කියන්නේ. ලිතා ගන්න බැරි උපතෝකෝ ටික ප්‍රශ්න. හැමදාම ඔය කිව්වට මගේ ප්‍රශ්නෙට නම් උත්තරේ ආවේ නැහැ කියලා තමයි යන්න තියෙන්නේ. උත්තරේ එන්නේ නැහැ. ඇයි? ඒක ප්‍රඥාවට ගෝචර දෙයක් නිසා අපේ තර්කෙට විඥාණයට අහු වෙන එකක් නෙවෙයි. ඒකට අපිට උපමා බුදුහාමුදුරුවෝ ගත්ත උපමා පෙත්තෙන් දැන් උපමාවකින් මේ අදහස ගන්න පුළුවන් කියලා උපමා කතා කරලා තියෙනවා නිරහතන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේ ඒ වගේ අදහසක් ගන්න විතරයි පුළුවන්. හොඳ අපි කතා කරගෙන යමුකෝ. මේ සුමිත් මහත්තයා මොනවාර කියන්න තියෙනවද?
තෙරුවන් සරණයි රවි මහත්මයා. තෙරුවන් සරණයි ආශීර්වම ශ්‍රාවක පින්වතුන්ට. මට අදහසක් ඉදිරිපත් කරන්න මුතුනම වෙලාවේ. දැන් අපි මේ කතා කරනවා ඇස ගැන, පෙනීම ගැන, හරි මනෝහර්ධයක් ගැන, අපේ දැනීමක් ගැන, හරි හඳුනා ගැනීමක්, හරි අපි දැන් කතා කරනවා අපි හොවන්න උත්සාහ කරනවා එක එක. අපි අපේ අදහස් ටිකක් අපි ප්‍රකාශ කරනවා අපේ දරුම් මට්ටමින්. ඒ වගේම දැන් අපි මේ ගැන කතා කරන වෙලාවේ අපි මේ ඉන්න වටපිටාව, අපි දැන් මේ ඉන්නවා දැන් එළිය තියෙනවා, එහෙම නැත්නම් අපි ඉන්නේ ඉරියව්ව, ඒ ගැන අදහසක් කවු වෙලා නැහැ. කියන්නේ පුටුවක වාඩිලා ඉන්නවා, ඒ ගැන කිසිම අදහසක් නැහැ. දැන් අපි මේ ගැන කතා කරනවා, දැනීමක් පෙනීමක් අපි හොයන්න උත්සාහ කරනවා. එතකොට අපිට කෝචර නොවිච්චහරියක් මේ වෙලාවේ තියෙනවා. ඊට පස්සේ මම කැමති කුඩා දරුවා කියන තැනට යන්න. අපි ඔක්කොම කතා කරේ අපේ තියෙන මේ අපි මේ දක්වා ගත්ත අත්දැකීම් ටිකකින්. ඒතර කුඩා දරුවා කියන තැනට ගියොත් ආපස්සට ඒ කුඩා දරුවා මේ අත්දැකීම් තියනවද? එහෙම නැත්නම් නිවන් දැකලාද? කුඩා දරුවා දැන් අත්දැකීම් නැහැ. නිමිති නැහැ. මේ කුඩා දරුවා නිවන් දැකලාද? නැහැ. කුඩා දරුවා කියන එක්කෙනා නමුත් නිවන් දැකලා නැහැ කියන්නේ මෙයා මොනවා හරි තියනවා කියලා විමසිල්ලෙන් ඉන්නේ. නිමිති නැහැ. ඒ අර මොනවා හරි තියනවා, මොකක් හරි තියනවා කියලා, මොනවා හරි හම්බ වෙනවා, මොනවා හරි මොනවද කියලා, මොනවද කියලා විමසන.
ඔබතුමා නිමිති නැහැ කියන්නේ ඇයි කුඩා දරුවට? ඒ මොන මට්ටමින්ද කියන්නේ?
ඒ කියන්නේ උදාහරණයක් විදිහට පාටක් ගැන, එහෙම නැත්නම් දෙයක් ගැන, එහෙම නැත්නම් මොනවා හරි දැන් අපි මේ අත්දකින් දේවල් වලට සාපේක්ෂව ගතොත් එහෙම නිමිති නැහැ කියලා මම කියන්නේ. දැන් අපි දැන් ගොඩක් දේවල් අත්දැකලා තියෙනවා අපි අත්දකින් මට්ටමේ. පෙනීම, හැඳිනීම් ඔක්කොම අපිට විග්‍රහ කරන්න පුළුවන්. ඒක විග්‍රහ කරන්න දැන් කුඩා දරුවට ඒ ස්ටේජ් එකේදී බැහැනේ. නමුත් ඒ කුඩා දරුවා ඉන්නේ
පොඩ්ඩයින් ඒක පොඩ්ඩක් නිරවුල් කරගන්නවා. ඒ කියන්නේ අපිට එන මට්ටමේ අදහස් නැහැ.
අදහස් නැහැ. අදහස් නිමිති තියෙන්න පුළුවන්. නමුත් හේතක්කා මේ වර්ධනය වෙලා නැහැ මේවා. වර්ධනය වෙලා නැහැ. අත්දැකීම් වර්ධනය වෙලා නැහැ.
වර්ධනය කියන්නේ අපි දන්න මට්ටමට ඇවිල්ලා නැහැ. දැන් අපි ගම්මෝ දැන් බාලාංශ පන්තියේ ඉන්න ළමෙක් නැත්නම් 5 හරි 10 හරි ඉන්න ළමෙක්, ඒ ලෙවල් කරන ළමෙක්, යුනිවර්සිටි එකේ ඉන්න ළමෙක්. දැන් එකම සිද්ධිය අත්දකින්න. දැන් මම අර මේ අපේ අලව යනව දැස්සාම දරුව ගන්න රාණුකලනේ ගාන දකින්න.
ඔව්.
හරි. ඒකට ගාන ලියලා තියනානේ අර මොකද්ද හැඩේකට පණුවෙක් වගේ ඇඳලා මොකද්ද කතාවකට වෙංග ලියලා තියෙන. දැන් ඕක බාලහංස පන්තියේ ළමයා දැක්කහම එන අදහස කවදාවත් ගණන් ඉගෙනගත්තු කෙනෙකුට එන අදහස එන්නේ නැහැ.
ඔව්.
හරි. ඊළඟට මැත්ස් කරපු නැති ඒ ලෙවල් කරන කෙනෙකුටත් මේක දැක්කට කිසිම අදහසක් ගන්න බෑ.
ඔව්.
බැ එයාටත් පේනවා දෙයක්. මේ මේ ගාන දිහා බැලුවාම මොනවද පේනවා. හරි.
ඔව්.
දැන් ඔතන ඔබතුමා කියන්නේ මොනවද සාපේක්ෂකතිය. අපි සාපේක්ෂ අදහස අරයට ගන්න බෑ.
ගන්න බෑ. කුඩා දරුවගේ මට්ටමෙන් කුඩා දරුවා අපිට මාස කීපයක් කියලා කුඩා
දරුවා ඔබතුමා මෙහෙම ගන්නකො දැන් ඒ උපමාව තේරෙනවා ඇති මං කියපු එක. දැන් මැත්ස් කරපු කෙනෙකුටයි මැත්ස් නොකරපු කෙනෙකුටයි දෙන්නටම අනුකලනේ ප්‍රශ්න පත්‍රයක් දෙන්න. මැත්ස් කරපු කෙනා එක අදහසක් ගන්නවා, ඒ අදහස මැත්ස් නොකරපු කෙනාට ගන්න බෑ. එතකොට මැත්ස් කරපු කෙනා කියනවා අරයට මේ මේ අදහස කවදාවත් ගන්න බෑ.
ඔව්.
හරි. හැබැයි ඒකෙන් කියනවාද අරයට නිමිති නැහැ කියලා මේක දකිනකොට.
නිමිති තියලා නිමිති සකස් වෙනවා.
නිමිති ඒකම නේද? ඒකම නේද? දැන් කුඩා දරුවගේ මට්ටම අපි කුඩා කාලේ අපි මේවත් දැනගෙන ඉඳලා නැහැ. හැබැයි නිමිති නැතුවද ඉඳලා තියෙන්නේ?
දැන් මම කියන්න උත්සාහ කරේ රවි මහත්මයා මොනවා හරි තියෙනවා කියන නිමිත්ත තියෙනවා.
ආත්ම නාහරි නිමිත්තක් තියෙනවා.
මොනවා හරි නිමිත්තක් තියෙනවා. නමුත් අපට සාපේක්ෂව අර නිමිති බැහැගෙන
අපි මනාවේගෙනගෙන තියෙනවා.
ඔව් ඒ දරා ගැනීම දරාගත්ත ටික එයාට නැහැ කියලා මං කියන්නේ. නිමිති කියන්නේ මොනවා හරි තියෙනවා කියන නිමිත්තක්.
නිමිත්තක් නෙවෙයි.
ඒ තියා ඉඳම තමයි එයා ඒක දරාගෙනම තමයි උපදින්නේ.
ඒ තියෙන අදහස වෙනස් නැහැ තියෙන අදහසට වඩා ඇත්තරයි.
ඔව්
ඒක වෙනස් තියෙනවා මිසක් නිමිත්ත වෙනස් තියෙනවා මිසක් නිමිති නැහැ කියන කතාව කියන්න බෑ නේද?
ඔව් ඒකට එකකින් වෙනවා මහත්මයා. මම කියන්න උත්සාහ කරේ ඒ දක්වා ඒ නිමිති මට්ටමේ කියන්නේ මොනවා හරි තියෙනවා කියන දරා ගැනීමට සාපේක්ෂව අපි ගත්තාම දැන් මේ ඉන්න අපි ඉන්න අපිට පෙනෙන ඇසෙන ඔක්කොම දැනෙන ඔක්කොම ටිකත් එක්කම ලොකු අපි අත්දැකීම් ටිකක් එක්කවගෙන කියලා තේරෙනව නේද?
එතනත් මම හිතේ අපි අත්දැකීම් ටිකක් එකතු කරගෙන හැබැයි අනිත් එක්කනත් අත්දැකීම් ටිකක් එකතු කරගෙන තමයි නිමිති තියෙන්නේ.
ඔව් දැන් මම සාපේක්ෂව
ඒ අත්දැකීමොයි අපේ අත්දැකීමොයි වෙනස්.
වෙනස්. ඔව්. එතකොට අපි මේ කතා කරන්නේ හැම දෙයක්ම අපි දරාගත්ත අපි එකහ කරගත්තු මේ ප්‍රොසෙස් කරගත්තු අත්දැකීම් ටිකත් එක්ක නේද හැම වෙලෙම මේ කතා කරන්නේ අපි මේ දැනීම, පෙනීම, හැසීම, දැන ගැනීම ඔය ඔක්කොම ටික ඉත්‍ය සුතමුත් විඤ්ඤාති කියලා කතා කරන්නේම අර අපි තුම පොඩි දරුවා කියන්නේ ප්‍රාථමික මට්ටමේ ඉමු දිනවා කියලා ඒකට සාපේක්ෂව අපි මේ එකහ කරගත්තු ටිකක් එක්ක නේද මේ කතා කරන්නේ.
එතන මට නම් පොඩ්ඩක් ඔබතුමා කියන පැත්තේ තියෙන පොඩි පරස්පරයක්. දැන් එයාට ප්‍රාථමික මට්ටමෙත් යම්කිසි අපේ වගේම ඒ ස්වභාවයක් තියෙනවා නේද?
ඔව් දැන් මම කියන්න උත්සාහ කරන්නේ රවි මහත්මයා පොඩි ළමයාට නිමිති නෑ යා නිවන් දැකලා කියලා නෙමෙයි.
ඔව්.
හන්දේ? එතකොට
කියන්න යන්නේ පොඩි ළමයාට තියෙන ඒවට වඩා වෙනස් අදහස් ටිකක් අපිට තියෙනවා. ඒ සිද්ධියට
අදහස් ගොන්නක් තියෙනවා.
ඔව්
අදහස් ගොන්නක් තියෙනවා. එතකොට දැන් මම ඔකට හොඳ උදාහරණයක් තව මේ උපමාවක් යොදන්නද පොඩ්ඩක් වෙලා අරගෙන?
ඔව් දැන් මම මේ කියන්න හදන අදහස දැන් ඔබතුමා කියන්න හදන එයාට වඩා අපිට අදහස් වැඩි කියන එකද?
ඒ කියන්නේ අපි අත්දැකීම් වැඩිනේ.
අත්දැකීම් වැඩි.
අත්දැකීම් වැඩි.
ඔව් ඒ වැඩි කියන සාපේක්ෂ බව කියන්න හදන්නේ නේ.
ඔව් අත්දැකීම් වැඩි. ඉතින් අපි හැම වෙලාවෙම මේ විග්‍රහ කර යන්නේ මේ අත්දැකීම් ටිකක් දරාගෙනම ඒ දරාගත්ත අත්දැකීම් ටිකකින් නේද මේ ලෝකේ ගැන හැම දෙයක් ගැන විස්තර දික්කමිට සුතමුත ගැන විස්තර කරන්න හදන්නේම මේ දරාගත්තේ සාපේක්ෂව මහා අත්දැකීම් ගොල්ලක් නේදකින් නේද මේ එක එක්කෙනා කෙනා කෙනා විස්තර කරන්නේ.
ඔව් එහෙම ගිහිල්ලා ওই පැත්තෙන් හිතාගෙන ගිහින් අත්දැකීම් අඩු පැත්තකින් විස්තර කරන පැත්තකට යන්න පුළුවන් පොඩි ළමයා වගේ බලන්න පුළුවන් නේද?
නමුත් අපි කාටවත් හම්මුණාද දරා ගැනීම මොනවා හරි කියන සංඥාව කියන්නේ දරාගෙනම තමයි ඉපදිලා තියෙන්නේ. මොනවා හරි බලන්න දකින්න ඕන කියන සංඥාවෙන් තමයි ඉපදිලා තියෙන්නේ. ඒ මට්ටම අපට අහු වුණා. අපි කතා කරේ අර අපි වර්ධනය කරගත්තේ දරාගත්තේ අත්දැකීම් ගොන්නකත් එක්ක තමයි විස්තර කරන්නේ. නමුත් අපිට අර දරා ගැනීමම ඉන්නවා කියන එක මොනවා හරි හොයනවා මේ එකකින් අරගෙන මේ ප්‍රොසෙසර් එකට දානවා කියන මට්ටම අපිට අහුන්නේ නැනේ. ඒ දරාගෙනම යන්නේ විස්තර කරන්න කියලා.
නෑ මං හිතන්නේ බලන අයට අහුවෙන්නේ ඕක කියලා. දැන් නිකන් සාමාන්‍ය කෙනෙකුට නෙවෙයි. දැන් මම බලනකොට අපිට අදහස් ගොඩක් තියෙනවා මේ ටික දාලා නෙමේ. කියන පැත්ත අහුවෙනවා නේද?
ඔව්.
පොඩි ළමයාට මේක අදහස් ගොඩක්
ඔව් අත්දැකීම් ටිකක් දින්ද කියන්නේත් අත්දැකීම් අන්ධයා කියන්නේත් අත්දැකීම්. ඒ කියන්නේ අපේ මට්ටමින් අත්දැකීම්. අපි කොහොමද අන්ධයා කියලා කියන්නේ? අපි ඒකත් සාපේක්ෂවනේ කියන්නේ අපට පේනවා අන්ධයාට පේන්නේ නැහැ කියලා. අපේ අත්දැකීමකින් නේද ඒක විස්තර කරන්නේ අන්ධයා.
අන්න හරි. අපේ අත්දැකීම් ටිකක් කියනවා.
ආ. එතකොට මේ අත්දැකීම් ටිකකින් විස්තර කරොත් හරිද කියලා මම
අහන්නේ. ඔව් හරි හෝ එරදී හෝ අපි කරන්නේ ඕක නේද?
අන්නහර
අන්ධබව කියන්නේ මේකයි කියලා අපේ අදහස් ටික දානවා. නින්ද කියන්නේ මේකයි කියලා අපේ අදහස් ටික දානවා.
නෑ. අපේ අත්දැකීම් පදනම් කරගෙනම අපි ඕක ටික විස්තර කරනවා. කෙනා කෙනාගේ අත්දැකීම්. ඔබතුමාගේ අත්දැකීම් නෙවෙයි අමිත මහත්මියට තියෙන්නේ, මගේ අත්දැකීම් නෙවෙයි ඔබතුමාට තියෙන්නේ. අපි පුජ්‍යලිකව පුජ්‍යලය වශයෙන් අත්දැකීම් ටිකක් විස්තර කරනවා, මේක තමයි රූපේම නැත්තම් මේක හම්බුණා කියලා.
එතකොට ඔතන මම තව පියවරක් කියන්නම්. ඒකේ අපේ වෙන වෙන අත්දැකීම් වුණාට අපි හිතනවා අපි නිින්ද කියලා විස්තර කරන එක අරයටත් නිින්ද ඒකම. ඒ විදිහට තමයි මේ භාෂාව හැදෙන්නේ, සම්මතේ හැදෙන්නේ.
ඔව්.
හරි. ඒකට තමයි සම්මත කියන්නේ. වා අත්දකින්න ටිකයි මං අත්දකින්න ටිකයි සමාන. අපි ඒකට වචනයක් දාමු.
ඔව්.
දැන් ඔන්න මේ රතු පාට හරි කරුවල හරි ඔය වචනේ දාන කොට සම්මතයකට එනවා. මෙන්න මේ වගේ අත්දැක්කොත් මේ මේ වචනේ කියමු. එතකොට අත්දකින්නේ මෙහෙම, අත්දකින්නේ මෙහෙම කියන උපකල්පනයේ අනුව තමයි මේ වචනේ දාන්නේ.
ඔව්.
ඒ වගේ නින්ද කියලා අපි දාලා තියෙන්නේ මේ මේ ආයතන වලින් එකකින්වත් මොකොත් අත්දකින්න බැරි ස්වභාවයක් ආවොත් අපි නින්ද කියලා එක ඉතින් හැමදාම අත්දකිනවා. ඒ ආයතන වැඩ කරන්නේ නැති වෙලාව.
ඔව්.
වලින් අරමුණු ගන්න නැති වෙලාව ඒකට අපි නින්ද කියලා සම්මතයක් දාගමු. ඒ සම්මතය තමයි ඉතින් අපේ භාෂාවේ නින්ද කියලා කියන්නේ. වෙන භාෂාවකින් නම් ඔකට වෙන වචනයක් දෙනවා ඒගොල්ලෝ. හැබැයි අදහස් කරන දේ එකමයි.
ඔව්.
නේද?
පොදු අදහසක් එක හරි.
ආන්න හරි. ඒ විදිහට තමයි මේ භාෂාව කියන එක ලැන්ග්වේජ් කියන එක හැදෙන්නේ.
ඔව්.
හරි. ඔකට අපි කියන සම්මතය කියලා. ඒක අපේ භාෂාවයි. සම්මතය කියලා අදහසක් දාගන්නවා ඊළඟට. හරි.
ඔව්.
ඔව්. ඉතින් ඒකේ මට හිතන්නේ ඔය සාමාන්‍ය සාමාන්‍ය මට්ටම. ඔතන තමයි ඉන්නේ. හරි.
ඔව්.
එතකොට දැන් ඔක සම්මතය කියලා කතා කරන්න පුළුවන්. ඔක සම්මතය කියන්නේ අපි එහෙනම් සම්මතේ නොවන දේ දැනගෙන ඉන්නේ බයි සම්මතය කියලා.
ඔව්.
අනේ එතනයි මේ ප්‍රශ්න කරන්නේ.
ඔව්.
මේ මේකට අදහසක් දෙන්නේ අපි හරියට දැනගෙනද? අපි අර දැන් ඒ කියන්නේ ඕක සම්මතේ කියලා අපි කතා කරන්නේ හරියට අපි දැන් සම්මතේ නැහැ. ආ ඒ පැත්ත දැකලා වගේ. අනේ ඒ පැත්තයි අපි ප්‍රශ්න කරන්නේ. සම්මතේ කියන එක නෙවෙයි. එතකොට පොඩි ළමයාට අපිට තියෙන අදහස් නැහැ. හැබැයි එයාට අදහස් ඇත්තෙම නැද්ද?
තියෙනවා.
ඒක හිතුවත් එයාට තියෙනවා කියලා අපිට හිතෙනවා නේ. හැබැයි ඒකත් අපි හිතාගත්තු එකක්. තව පැත්තකින් බැලුවොත්. කොහොමද මේ කාලේ හිටිය හැටි අපිට මතක නැහැ නේද දැන්නේ?
ඔව්.
එතකොට පොඩි ළමයාට මෙහෙම වෙන්නේ නැති කියලා අපි උපකල්පනය කරනවා.
ඔව්.
නැතු අපේ අත්දැකීම මතක් කරගිට කියනවා නෙවෙයි නේද?
තා දැන් පොඩි ළමයාට දැන් අත්දැකීම මතක් කරගන්න
මම අවුරුද්දකදී විතර මෙන්න මෙහෙම අත්දකින්න ඇති කියන ඒක අත්දැකලා කියනවද නැත්නම් එහෙම හිතාගෙන කියනවද?
ඒක අපිට පුළුවන්, ඒක අපිට පුළුවන්. ඇත්තටම මේ අත්දැකීම කියන්නේ අපි හිතලා කියන්නේ නැතුව උපකල්පනයක් කරන්න නැතුව අපිට පුළුවන් ඒක අත්දකින්න ඕන නම් ගිහලා ළමයිගේ යන්නේ පුටුව පෙන්නලා දරුවෙක්ගේ පුටුවලා ඒක පුටුවද කියලා තියෙනවද?
නෑ මං අහන්නේ ළමයිගෙන් අහුගත් නෙමෙයි. ඒවා පොඩි කාලේ හිටියනේ අවුරුද්දක වයසේදී.
ආ ඒක හරි.
ඒක දැනගෙන
නෙමෙයි. ඒකම රදුක දකින්න බෑ.
ආ ඒ කියන්නේ ඇත්ත දැනගෙන නෙමෙයි කියන්නේ නේ.
ඔව්.
අපි උපකල්පන ගොඩක්මයි හදන්නේ. ඒක ගැන. يعني අපිට හිතන විදිහ. රහතන් වහන්සේ මෙහෙම දකින්න ඇති. රහතන් වහන්සේට ඇහැට රූප පේන්න ඇසු ඇති. එනවා ඇති. එළාර පොඩි ළමයා ගැන කියනවා වගේ තමයි.
ආ ඔතෙන්දි කියන්න විස්තර උත්සාහ කරේ රවි මහත්මය. අර ගොඩනගාගෙන කුෂිකාලින්දන් ගොඩනගාගෙන ඇවිල්ලා මේ අත්දැකීම් ටිකකින් ඒ දරාගත්ත ටිකකින් නේද මේ විස්තර කරන්නේ? දරාගත්ත ටිකකින් නේද අත්දැකීම් ටික නේද විස්තර කරන්නේ? ඕක හරිද කියලා මම අහන්නේ.
නෑ මං අහන්නේ ඔබතුමා ඔක අනිත් පැත්ත ගත්තොත් පොඩි ළමයා ගොඩනගාගෙන නැහෙනේ ඔය උපමාවෙත් අපි ගොඩනගාගෙන ඉන්නවා නේ. එතකොට අපි වැරදි පොඩි ළමයා හරි කියනවා වගේ එකකට
නෑ 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 මම අර සාපේක්ෂත්වයක් විතරයි මම පෙන්වුවේ. ඒ කියන්නේ පොඩි ළමයා හරි බම්බේ වැඩ කිදෙ නෙමෙයි. මම කියන්නේ මේ කාලාන්තරات තිස්සේ අපි මේ අවුරුදු ගණනක් තිස්සේ ටික අද්දාගෙන දරාගත්ත ටිකකින් ওই ආයතන ටිකක් පාවිච්චි කරලා දරාගත්ත ටිකකින් ඒක අපි හරි කියලානේ ඒ අද්දැකීම් තුලින් ඉඳන් මේ කතා කරන්නේ හැම එකක්. රත්නගිරි සමුදායත් එක්ක ඒක ඒකත් එක්ක ඒක පදනම් කරගෙන නේද අපි මේ කතා
කරන්නේ. මම සුමිත් මහත්මයා මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මට තේරෙන විදිහට. දැන් ඔය කියන විදිහට මේ හිතන්න ගියොත් වෙන්නේ අපි අදහස් ගොඩාක් ගොඩ ගහගත්තු හින්දායි මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා. හරි. එතකොට අපි මොකද කරන්නේ? ওই ගොඩ ගහගත්තු ටික ගොඩ ටික ටික අයින් කරනවා, හිස් කරනවා. හරි. ඇයි අපි ගොඩ ගහගත්තු හින්දානේ ප්‍රශ්නේ? එහෙනම් ගොඩ ගැහිම අපි අයින් කරමු. වගේ අදහසකට යන්න පුළුවන්. හැබැයි ඔන්න ඕකේ ඕකේ අඩුව මතු කරන්නයි මම මේ එක එක විදිහට ප්‍රශ්න කළේ. දැන් ඒක අපි අර අපි වැරද්දක් දැක්කා, ඒ වැරද්ද අනුව අපි මේ එකෙන් මිදෙන්න යම් කිසි මේ ස්වභාවයක් මොකක් හරි වැඩක් කළොත් උත්සාහයක් ගත්තොත් අපි කරන්නේ අර ගොඩ ගහගත්තු බව නැති කරගෙන යන එක. ඒකට අපිට අදහසක් තියෙනවා ගොඩ හිස් වුණත් නම් මේක වෙන්නේ නැහැ. ඒකයි මම අහුවේ. එතකොට පොඩි ළමයාගේ මට්ටමට ගියොත් ඒක හිස් වෙනවද කියන එකත් අපිට හිතලා බලන්න පුළුවන්.
ඇත්තටම මම උදාස් කරේ රවි මාත්‍යමේ දරා ගැනීම කියන එක පොඩි ළමයටත් තියෙනවා.
ආ මොනවා
හරි කියන්නේ.
අනේ එතනින් හොයන්න වෙනවා නේද?
දරා ගැනීම කියන එක කොහොමද අපි මේ අනේ දරා ගැනීම දරා ගත්ත නිසා කියන එක දැන් කත්තේවස් කරන නෙමෙයි දරා ගැනීම කියන සම්බන්ධයෙන් ඒ ගැන පොඩ්ඩක් අපි හොයලා බලුවොත් හොඳයි නේද? ඒක නිසා මේක වෙලා තියෙනවා කියලා.
ඔව් ඒක එතකොට පොඩි ළමයාගේ මට්ටමේ තියෙන ප්‍රශ්නේ දකින්න ඕන නේද? එයාටත් මේ දරා ගැනීම තියෙන අපිටත් දරා ගැනීම තියෙන. එතකොට දරා ගැනීම අඩුයි වැඩි කතාවන්නේ.
ඔව් මොනවා හරි කියලා සංඥාව තියෙන දරා ගැනීම.
මොකද්ද මේ දරා ගැනීම කියන්නේ? අහන්න ඕන. ඔතන කතා කරන්න ඕන දැන් එහෙනම්.
ඔව්.
දැන් ඔබතුමා දරා ගැනීම කියලා අදහස් කරන්නේ මොකක්ද?
මම ඔකට උපමාවකින් විස්තර කරොත් මම හිතන්නේ මට ටිකක් පහසි මේක විස්තර කරන්න. ඔව්. දැන් අපි හිතමු මේ වෙළඳ සලක හයි කරලා තියෙනවා CCTV කැමරාවක්. මම පෙනීම කියන පැත්ත ගන්නෙ. හයි කරලා තියෙනවා CCTV කැමරාවක්.
ඔව්.
ඒ කැමරාවේ ප්‍රොසෙසර් එකක් තියෙනවා. එතකොට මේ විරන්සලාරින් තිල්නාවේ හොරු කණ්ඩායමක් ඇවිල්ලා ඔක්කොම අර පැහැරගෙන යනවා.
ඔව්.
ඊට පස්සේ දැන් මේක දැන් සාක්කේ තියෙනවානේ. දැන් සාක්කේ තියෙන්නේ මේක ප්‍රොසෙසර් එකේ තමයි සාක්කේ ටික තියෙන්නේ. දැන් මේ අර ඔක්කොම මෙයා අරගෙන කඩා පිටින්ගෙන යන ටික ඔක්කොම තියෙන්නේ හොරුගේ ඔක්කොම පින්දුර ටික තියෙන්නේ ප්‍රොසෙසර් එකේ.
කොහේ අර රෙකෝඩ් වුණ තැනක නේද?
රෙකෝඩ් වුණ තැනක. එතකොට දැන් මම CCTV කැමරාව කර බැලුවොත් CCTV කැමරාවට මොකද්ද කෘත්‍යය? CCTV කැමරාව විතරයි ප්‍රොසෙසර් එක නෙමෙයි කැමරාවේ ඒ කාචයේ තියෙන මොකද්ද කෘත්‍යය? කෘත්‍යය බැලුවොත් එතකොට මම ඇහුවොත් එහෙම දැන් මම නඩු දැන් නඩුවක් ෆයිල් කළා ඔක්කොම ගිහින්ලා දැන් උසාවි නඩුකාරයා කියන සාක්ෂි ගේන්න කියලා. ඊට පස්සේ මම ආරය යනවා කැමරාව ලෙන්ස් එක තියෙන කැමරාව විතරක් මෙන්න මේක බලන්න කියලා වෙලා. එතකොට දැන් නඩුකාරයා අහනවා ප්‍රොසෙස් මේ කැමරාවේ කාචයේ ලෙන්ස් එකෙන් හරි මොකෙන් හරි කැමරාව ඔබ දැක්කද පෙන්නන්න. වර්ණ සටහන් හරි මොනවා හරි ඔබ දැක්ක විදිය පෙන්නන්න. ඕක ඉතින් අපි ස්තන්න ඕනේ. දැන් ඇස ඇහැ කියන්නේ මොකක්ද කියලා මේ හොයන්න යන්නේ. පෙනීම තියෙන ඇහක් තියෙනපා. එතකොට නඩුකාරයා ප්‍රශ්නයක් අහනවා ඔබ දැක්කද මේ පුරු කණ්ඩායමන කියලා අහන්නේ කැමරාවේ. එතකොට එයා ඔව් කියයිද නැහැ කියයි.
ඔව් එයාට කියන්න බෑනේ නේද? උනද ඒ තැන නැහැ නේ.
විතර නෑ. එතකොට එයා මොකද්ද දෙන උත්තරේ?
එයාට කියන්න බෑ කියලා කියන්නේ නේද? ඒක දවල් කරපු එනේ මන් දන්නේ. කැමරාවේ දැන් රෙකෝඩ් එකක් නැහැ. හරි. කැමරාවනේ අරන් ගියේ ලෙන්ස් එක විතරනේ අරන් ගියේ කියලා හිතමු. ලෙන්ස්
එකේ මොකක් නැහැ. කැමරාව ලෙන්ස් එකනේ.
මං ඔවා තියාගෙන ඉඳලා නැහැ. එහෙම තමයි කියන්නේ.
නෑ උත්තරයක් දෙන්නේ නැහැ. උත්තරයක් දෙන්නම බෑ. උත්තරයක් දෙන්න බෑ. ඔව් කිව්වොත් එයා පෙන්වන්න ඕන ඔප්පු කරන්න. නෑ කිව්වොත් තිබිච්ච එකක් දැක්ක නෑ කිව්වොත් එහෙම එයා දැක්ක නැති දෙයක් තියෙනවා. එතකොට එතන එතන නැත කියන දෙකෙම එයාට උත්තරයක් දෙන්න බෑ නිරුත්තර. එතකොට නඩුකාරයා කොහොමද තීන්දුව කරන්නේ?
සුමිත් මහත්තයා එතනින් උත්තර හොයන්න බෑ. ඒ කියන්නේ කාච් කැමරේ ලෙන්ස් එකේ හිස් ලෙන්ස් එකට උත්තර දෙන්න බෑ. උත්තර ඇති බවටවත් ඒ කිසිම සාක්ෂියක් ලෙන්ස් එකෙන් ගන්න බෑ.
ඔව් මම ඒ ඉතුරු ටික තමයි මම කියන්නේ. හරියට හරි. හරියට හරි අමිතා මහත්මයා මම ඊළඟට තමයි එතනට යන්නේ. එහෙමනම් මේ සාක්ෂියක් කියන එකක් ඉදිරිපත් කරන්න පුළුවන් අර ප්‍රොසෙස් data අරගෙන process කරපු processor එකේ තියෙන data වලින් නේද මේක කියන්න පුළුවන්. එයාට විලන්සල් හිමියට මේ සාක්ෂිය පෙන්වන්න පුළුවන් processor එකෙන් කරගත්
ඒ උපමාවෙදී එහෙම. ඔව්. එතන ඒවා record කරපු ටිකෙන් තමයි ඕක ගන්නව නම් ගන්න පුළුවන් නේද?
ඔව්. එතකොට මේ මෙන්න මේ අර දැන් අපි ඇහැ හොයන්න ගියත් පෙනීම හොයන්න ගියත් අර lens එකෙන් අපට ඒ ඇස කියන කාරණාවෙන් අපට කවදාකවත් ඔක විග්‍රහ කරන්න බෑ. කරන්න පුළුවන් එකම දේ මේ process එකේ මේ දරා ගැනීමෙන් කියන එක තමයි මම පෙන්වන්න උත්සාහ කරන්නේ. එතකොට ඇස අපි හොයන්න ගියත්, පෙනීම හොයන්න ගියත්, රූප හොයන්න ගියත් කවදාකවත් එතනින් අල්ලන්න බෑ. අර අපි දරාගත්ත ටිකකින් මේ processor එක වගේ හිතන්නකෝ. ඒ දරා ගැනීම කියන ටික. අන්න එතන මමත්වයේ තියෙනවා කියලා මම කියන්නේ. ඒ දරා ගැනීම කියන ටික. මමත්වයේ ක්ෂේත්‍ර ටිකක්
උපකාරයි. ඔබ තමයි කියන්න හදන්නේ මේක ඇහෙන් හොයන්නත්ද
වෙන මොනවා හොයන්නත් බෑ
එළියෙරු එළියෙන් හොයන්නත් බෑ. ඔව් ඔක දරා ගැනීම කියලා ඔබතුමා ඔය උපමා ඉදිය අදහස් කරන්නේ ඔක කොහේ හරි රෙකෝඩ් වුණ තැන
අන්න
හරි එතනින් තමයි හොයන්න ඕනේ. ඒක තමයි දරා ගැනීම කියන්නේ කියලා. ඔව් ඒ කියන්නේ අනිත් තැන් වලින් හැවුවට ඔක හම්බ වෙන්නේ නැහැ කියන අදහස.
ඔව් ඒක හරි. දැන් ඔබතුමා ඉස්සරහට යන්න. දැන් මගේ මම විස්තර කරපු ටික මම
හිතන්නේ මේ ආයතන එතකොට දරා ගැනීම කියලා කියන්නේ එක මේ එකට සම්බන්ධ කරන්න පුළුවන් දෙනීමේ දරා ගැනීම මොකද්ද කියලා. දැන් ඕකේ මම මේ එක පැත්තකින් මට හිතනවා දැන් සිද්ධිය වුණාට පස්සේනේ දරාගෙන තියෙන්නේ. රෙකෝඩ් එක ගත්තොත් රෙකෝඩ් වෙන්නේ සිද්ධියක් වුණාට පස්සේනේ නේද? ඒක වෙන මොහොතේනේ රෙකෝඩ් වෙන්නේ.
ඔව්.
රෙකෝඩ් එක කියන්නේ සිද්ධිය වුණාට පස්සේ එකතු කරගත්තු ටිකන්නේ නේද?
ඔව්. ඔව් දැන් එතකොට මේ අපට අර ආයතන හොයන්න ගියාට ඒකෙන් කිසිම අපිට නිර්වචනයක්වත් එහෙම නැත්නම් විග්‍රහ කිරීමක්වත් කරන්න බෑ එතන. හැබැයි මේ හැම වෙලෙම ප්‍රොසෙසර් එක උපයෝග කරගන්නෙම ආයතනයක්
තමයි. ආයතන ප්‍රොසෙස් ඔබතුමා කියන ප්‍රොසෙසර් එක කියමුකෝ අපි හොයන්න ඕන. දැන් ඒක දැන් ඇහැණිවි.
ඇහැණිවි.
ඔව්. එතකොට මොකද්ද දැන් හොයන්න ඕනේ? හැගෙන හොයලත් වැඩක් නැහැ, රූප ගැන හොයලත් වැඩක් නැහැ. ඒක මන්නේ නිකන් අර බටමිටි දෙකේ බට ඒ බටමිටිය ඇහැ බී බටමිටිය රූප කියලා කිව්වා වගේ වැඩක් නැහැ. බටමිටියෙන් හෙව්වට අර හේතුව හම්බ වෙන්නේ නැහැ.
හම්බ වෙන්නේ.
ඔව් ඒ වගේ අදහසක් ඔය දෙන්නේ නේ.
ඔව් රෙකෝඩ් කිරීමේ හැකියාව නැත්තම් දරා ගැනීම හැකියාව කියලා තැන තමයි අපි එතනට තමයි ફોકસ කරන්න ඕනේ.
අන්න ඒක දැන් මේ පෙන්වීම කියන සිද්ධියේ මොන වගේද? ඒක දැන් අර අපි පෙනීම නිකන් පෙනීමේ උන එක මතක තියා ගැනීම වගේ කොටසද ඔය කියන්නේ?
ඔව් දැන් පෙනීමෙන් ගත්ත දත්ත ටිකක් තියෙනවානේ ආයතනෙ උපයෝගී කරගෙන. ඒකෙන් ගත්ත දත්ත ටික දරා ගැනීමක් තමයි වෙන්නේ. දරා ගැනීමම කියන එක තමයි මේ මමත්වයේ ටික ටික වර්ධනය වීගෙන මේ දරා ගැනීම තුල තමයි අර පොඩි ළමයාගේ ඉඳන් මේ දරා ගැනීම වර්ධනය වීම එක තමයි මේ ගත්ත ඩේටා අරගෙන ඕකෙන් දරා ගැනීම තියෙන මේ කොටසක් තමයි වෙන්නේ ඇත්තටම.
දැන් ඔන්න ඔය සෙවීමේදී මට මතකයි සමහර වෙලාවල ප්‍රශ්න අහනවා. මේ කියන්නේ අර මෙමරි එකද දැන් හොයන්න ඕන මතකය කියන එක. දැන් ඒ සිද්ධිය වුණාට කමන්නේ මතක තියාගන්න එකේ නේද වැරද්ද තියෙන්නේ.
සුමිත් මහත්තයා මතක තියාගන්න එකේ නෙමෙයි නේද වැරද්ද තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රොසෙසර් එකේ මේ සිද්ධියේ නෙමෙයි වැරද්ද තියෙන්නේ. ඒ කියන්නේ මේක ප්‍රොසෙස් කරන්න තියෙන හැකියාව මිස ප්‍රොසෙස් කරලා අතක තියාගන්න එක නෙමෙයි.
අන්න හරි.
පොසිසින් කියන හැකියාව.
කියන එක නේද? ඔව් දැන් ආයේ පොඩි ළමයට යන්නකෝ. පොඩි දරුවටත් දරා ගැනීම හැකියාව තියෙනවා. ඒතර මතකයක් නැහැ. මෙතන මොනවාක්වත් මතකයක් කියන මතකයේ විස්තර කරන්න බෑ. නමුත් දරා ගැනීම හැකියාව, අර ප්‍රොසෙස් කිරීමේ හැකියාව. අන්න ඒක හරි. හලෝ.
එහෙමනම් මට හිතෙනවා අපි හොයන්න ඕනේ ආයතන හයේදී ඇහැ කියන එකවත් බාහිර රූපෙ එතන ඉඳලා විමසීමක් කරාට කමක් නැහැ. හාත්පස විමසීමක් කිරීම සඳහා හැබැයි හඳුනා ගැනීම දැන ගැනීම කියන තැනින් විමසීමක් කළ යුතුයි කියන එක වගේද?
ඔව් දැන් ඔක්කොම ඒ ඔක්කොම අන්තිමට දරා ගැනීමේ හැකියාව කියන තැනට ඒ ඔක්කොම එකහො කරන්නකො. මේ ඔක්කොම කරන්නේ
දරා ගැනීමේ
හැකියාව. මෙතන මට පොඩි ප්‍රශ්නයක් අහන්න ඕන. ඔය දරා ගැනීම වෙන්නේ අර සිද්ධිය උනාට පස්සේ නේද? දැන් පෙනුනට පස්සේ ඒ සිද්ධිය මොකක් හරි මතක තියා ගැනීම නේද ඔබතුමා ඔය දරා ගැනීම විදිහට ගන්න. ඔන්න දැන් සද්දයක් ඇහුණා. අපි ඒකේ මොකක් හරි දැනගත්තා. දැන් ඒක මතක තියෙනවා. ආයේ කතා කරමු. ඒ වගේ දෙයක් කියලා මට හිතුණා ඔබතුමා කියන උපමාවත් එක්ක බලන්න. ඒ කියන්නේ දරා ගැනීම නිසා සිද්ධිය වුණා නෙමෙයි, සිද්ධිය උටාට පස්සේ දරා ගැනීමක් ඉතුරු වුණා වගේ එක කියලා මට හිතෙනවා. මොකද ඒක මොකක් කියන්න තියෙනවද? අපි සිද්ධියම කියන එකට වඩා සිද්ධියෙන් පස්සේ අර ඉතුරු කරගත් එකේ වැරද්දක් තියෙනවා අනිවාර්යයෙන්. අන්න ඒක ගැනයි. හැබැයි සිද්ධිය ඒ මොහොතට ගිහින් ඒ සිද්ධියෙන් දැකීමක් නෙමෙයි. සිද්ධියෙන් පස්සේ ඉතුරු කරගත් එකේ වැරද්ද තමයි මේ ඔබතුමා මතු කරන පැත්තෙන් මට නිකන් හිතෙන්නේ මේ එන්නේ කියලා. ඒකත් වැරද්දක් තියෙනවා. හැබැයි ඒ වැරද්දට වඩා තව මොකද ගොඩ නැගින්නේ කොහොමද කියන එකත් හොයන්න වෙනවා නේද සුමිත් මහත්තයා? දැන් ඉතුරු කරගන්න රෙකෝඩ් කරගන්න දෙයක් සකස් වුණානේ. දැන් ඕක මම තවත්කින් කිව්වත් අර දැන් බල්ලා වතුරට එබෙනවා. අන්න වතුරේ බල්ලෙක් ඉන්නවා. දැන් වතුරේ බල්ලෙක් ඉන්නවා කියන එක දරාගත්තා. එයා ඊළඟට ගහක් යටට ගියත් මතක් කරන්නේ අර වතුරේ බල්ලා ඉන්නවා, තාම ඉන්නවා. ඇති ගිහින් ආයේ බලන්න ඕනේ. දැන් අර දරාගත්තු අමහින්ද තව තව යනවා. ඒතන තියෙනවා ප්‍රශ්නය. හැබැයි ඇත්තටම ප්‍රශ්නේ ඕකද කියන එක තමයි මේ දැන් අපි කතා කරන්න ඕන නේද? හොඳයි එහෙමයි කියන්න තමයි දැන් සාකච්ඡා කරන්න හිතෙන්නේ. එතකොට එතන පොඩි හොයන්න ඕන තැනද කියන ප්‍රශ්නේ ආයේ එනවා. දැන් අපි සකස් වුණාට පස්සේ ඒක ඉතුරු කරගන්න එකේ අනිවාර්යෙන් වැරදි. හැබැයි දැන් එතන මූලික තැන ගත්තොත් සකස් වීම නිසා නේද ඉතුරු කරගන්නේ? එහෙමද? එතකොට අපි ඔය සකස් වීම කියන එක මොකද්ද? එන තැන හෙව්වොත් ඊට වඩා හොඳයි නේද? ගන්න පුළුවන්ද බැයිද කියන එක මම දන්නේ නැහැ. අන්න ඕන තැන මේකයි නේද? තියනවා කි. කොහෙන විදිහ මොකද්ද කියන එක නෙවෙයි. අන්න කොහොමද පුළුවන්ද බැයිද?
එහෙම අත්‍තරම මම අදහසක් ඉදිරිපත් කරන්න. ඔය දේ නේද අපි මුලින්ම පටන් ගත්තේ මේ පෙනීම කියන සකස් වීම ආරමුණාරේ පෙනීම කියන එක හොන්න කියලා නේද අපි මේ දක්වා ඇවිල්ලා තියෙන්නේ. ඒ හැකියාව කියලා ගත්තොත් ඒ හැකියාව හින්දා තමයි ප්‍රොසෙස් උනේ කියලා. අන්නේ හැකියාව එක මට අදහසක් විතරයි.
හැකියාව නිසා ප්‍රොසෙස් වුණා, ප්‍රොසෙස් වුණ නිසා මෙහෙම දැනගත්තා. නේද? එතකොට ඔන්න ඔතන මොකද්ද දැන් දැනගත්තු දේ ඉතුරු කරගන්න එකෙත් ඒකේ ප්‍රශ්නයක් තියෙනවා නිකන්. හැබැයි එතන නෙමෙයි දැන් ඔබතුමා අර වචනේ එකයි අපි දැන් වචනයක් කිව්වහම ඒකේ අදහස් කරන එක අපි හොයාගෙන හොයාගෙන යනවා. දරා ගැනීම කියලා මොකද්ද මේ දරා ගැනීම කියලා කියන්නේ? එන තැන හොයාගෙන හොයාගෙන යනකොට ඒකෙන් අපි අදහස් කරපු එක අපට පේනවා. ඒකට ඔය දරා ගැනීම වචනෙන්ම අදහස් දෙකක් දෙන්න පුළුවන්. ඒ හැදුන දේ මතක තියා ගැනීම එක. තාත්වගේ නෑ. ඊළඟට මේ ඒක හැදෙන්නත් දරා ගැනීම උදව් වුණාද? ඒ තව පැත්ත. දැන් මේ මොහොතේ අපි හිතමු දකින මොහොත කියලා. එතන දරා ගැනීම යෙදුන්නේ නැද්ද? අහන මොහොතේදී දරා ගැනීම යෙදුන්නේ නැද්ද?
ඒකත් යෙදිලා තියෙනවා. මොකද හේතුව දැන් ගත්තොත් එහෙම දැන් ප්‍රොසෙසර් එකට මේක තව ප්‍රොසෙස් වෙන්න මේ ඉන්නේ මිනිස්සෙක් කියලා එතනින් ඩේටා එකක් දෙන්න එපානේ. තරග ගැනීමුත් යම් කිසි සත්‍යයක් ඇදිලා තියෙනවා.
හරි පිළිගන්නේ හැකියි. ආයේ ඔක නිකන් අර සද්දයක් ඇහුණාට පස්සේ මේ මොකද්ද මේ වාහනය මේ කාර් එක මේ ප්ලේන් එක කියලා ඒ අදහස දෙන්න නම් අර ඒ ටික කොහේ හරි ඉතුරු වෙලා තියෙන්න ඕන නේද? ඒ දරා ගැනීමක් තියෙනවා.
එහෙමයි.
ඔව්. මේ මට්ටමේදී ඒක හරි. දැන් එතන ಜಾති දෙකක් තියෙනවා. ඇසීම කියන එකයි දැන ගැනීම කියන එකයි. ඇහුනේ මොනවද කියලා දැනගන්නවා. ඇසීම කියන සිද්ධියයි ඇසුනේ මොකද්ද කියලා දැනගන්න මට්ටමයි නේද?
නමයි.
දැන් ඇසීම කියනකොට සද්ද නානත්වය. දැන ගැනීම කියනකොට මේක ප්ලේන් එකක්ද කාර් එකක්ද මොකද්ද කියලා අර අපේ පරණ අත්දැකීම් එක්ක හිතන ස්වභාවය. සිතීම කිව්වා වගේ නේද? එහෙම වෙන් කරන්නත් පුළුවන්. එතකොට
සීමක් ගැන කියන්න බෑ සබ්ජෙක්ට්
නැතුනේ. ඒ තමයි සීමාවට මේදී සද්දය. දැන් අපි සද්දක දාපු තේරුම නෙමෙයි. එතකොට මේක ප්ලේන් එකක් කියන එක නෙවෙයි.
ඔව් මූලික මට්ටම සබ්ජෙක්ට් කියන එක.
එතකොට අපි අන්න ඇසීම ගැන නම් හොයන්නේ හඳුනා ගැනීම ගැන හොයලා වැඩන්නේ නෑනේ
නේද? නෑ
නෑ. අන්න එහෙම වෙන් කරගන්න ඕන. හැබැයි හඳුනා ගැනීම ගැන හොයනවා නම් අපිට ඇසීම නිවේ හොයන්න ඕන හඳුනා ගැනීම. හඳුනාගත්ත කොහොම?
ඒක ඊළඟ මට්ටම.
නෑ ඒක ඊළඟ කියන්න බෑ. ඔය ඕන තැනක් ආයතනයක් මට්ටමක් නේ නේද?
ඔව්.
කියන්නේ හිතන හැටි හොයන්නත් පුළුවන්, ඇහෙන හැටි හොයන්නත් පුළුවන් නේ. ඇහෙන හැටි හොයනවා නම් අපිට අඳුරා ගැනීම උතෙන්ට දාගන්න ඕනේ
නැහැ. අවශ්‍ය නැහැ.
අවශ්‍ය නැහැ. අඳුනාගත්තේ මෙහෙමයි කලින් එකක් මතක තියාගෙන ඒක මෙතෙන්ට දැම්ම. ඒ කතාව වැඩක් නැහැ නේද? සද්ද මට්ටම ඇහුණ මට්ටමේ තියෙන සද්ද මට්ටමක් විතරනේ. ඒක මේක කියලා අඳුරගෙන නැහැ නේ. එතකොට ඇසීම කියන සිද්ධිය අපිට හොයන්න වෙනවා නේද?
එහෙමයි.
අපි ඒ හවද්දි අර අඳුරගත්ත ඒ වදාගත්තොත් මේක ඇසීම නෙමෙයි එතකොට හොයන්නේ. ඒ අඳුරගෙන. මොනවම අපි අර අර දැන් මේ හොයන්නේ මොකද්ද කියන තැනින් එහාට පණින්නත් දැන්. ඈ නැත්නම් අපි එකක් හොයන්න ගිහිල්ලා වෙන එකක්. පැත්තේ තමයි ඇකි. අර කියන්නේ යන්නේ කොහෙද ඇහුවා මල්ලේ පොල් කියලා උත්තර දෙනවානේ. අනේ ඒ වගේ වැඩකට යනවා. එහෙම නේ අපි මේ හොයන තැන මොකද්ද කියලා දැනගන්නවා. ඒ වගේ එකකට තමයි මම අර ඉස්සෙල්ලා උපමාවක් දුන්නේ. දැන් අඹ ගඩන්න ඕන නම් අඹ ගහක් යටට ගිහින් උඩ පනින්නේ නැහැ. නැත්තම් ඉන්නේ අර වෙන තැනක ඉඳන් උඩ පනින. අපි මොකද නොකරනවා නෙවෙයි උත්සාහ කරනවා. හැබැයි කරන්න ඕන තැන නෙවෙයි ඕන දේ ගැන නෙමෙයි හොයන්. ගන්න ඒ වගේ අදහසක් ගන්න හොඳයි ඒක. හරි. එතකොට අපි දැන් පෙනීම කිව්වොත් පෙනීම ගැන හොයන්න ඕන. පෙනීමෙන් දැනගත්තු දේවල් හොයනවා නම් ඒ දැන ගැනීම ගැන. අනේ මේ දෙකෙන් ඕන එකකින් මට හිතෙන විදිහට ධර්මතාවය දකින්න බැරි කමන්නේ. ඥානය අවදි කරගන්න බැරි කමන්නේ. මේකෙන්මයි හොයන්න ඕන කියලා එහෙම නීතියක් නැහැ. කැමති කෙනෙකුට පෙනීමේ ක්‍රියාව පැත්තෙන් හොයනකොටම තව කැමති කෙනෙකුට මේ දැන ගැනීම නැත්නම් සිටීමේ පැත්තෙන් හොයනත් පුළුවන්. ඒක එක එක්කෙනාට ගෝචර වෙන හැටි. එතන මේ ප්‍රඥාව අවදි වෙන කෙනෙකුට මේකෙන් අවදි වෙයි කියලා අපිට හරියටම කියන්න බෑ. ඒ නිසා මෙහෙමමයි හොයන්න ඕන කියලා අපිට නීති දාන එක නෙමෙයි. අපි ඉතින් ඕන්න දෙකෙන්ම හොයලා බලන්න නැත්නම් මේ ඉතින් හොයලා බලන්න ඒ වගේ තමයි කරන්න වෙන්නේ නේද? කොහොම හරි හොඳයි ඔය මූලික තැනකට ආවා ඔය සිය විමසන්න වෙනවා. එතකොට ඇයි මේ දැන් අපි මූලික මට්ටමට යන්කො පෙනීම හරි ඇසීම නේද? නැත්නම් මොනවාද දැනීම දැන ගැනීම. ඔය දිට්ඨ සුඛමත විඤ්ඤාත කියලා හතරක් දෙන්නේ මූලික මට්ටමනේ. ඒකේ මේ මූලික මට්ටමේ ප්‍රශ්නයක් තියනවාද නැත්නම් අපි නොදන්න ස්වභාවයක් තියනවාද අවිද්‍යාවක් කියදෙනවාද කියලා වගේ දැන විමසන්නයි. අපි අහලා තියෙනවානේ දිත්තේ දික්කමත්සං භවිස්සති කියලා. ඒ ඒ එතන හික්මෙන්න පුළුවන්ද? අන්න ඒකට අවශ්‍ය ඥානය දර්ශනය නිරවුල්වීමක් කරගන්න අපි එක පැත්තකින් ඕනනේ සාකච්ඡාවක් කියනකොට. ඔන්න දැන් මං සද්දේ විතරයි දැන් ඇසුවා විතරයිද කියන වගේ එහෙම විමසීමක් කළොත් හොඳයි නේ. ඔතන මං එහෙම දෙයක් දැන් ඇසීම හරි පෙනීම හරි ගත්තහම දැන් ඔන්න ඒකෙන් දැනගත්තු ඒවා ගැන නෙමෙයි මේ කතා කරන්නේ. එතකොට ඇසීම හරි පෙනීම හැබැයි ඒ දැනගත්තු නිසාමයි අපිට ඇසීමක් වුණා කියලා. ඒ කියන්නේ අපිට මුලින්ම අහුවෙන්නේ දැන් මේ කතා කරන එකෙත් මම කතා කරනවා කියන එක තමයි ගෝචර. ඔයගලන්ට මම කතා කරන එක ඇහෙනවා. මේ ඇසීම සිද්ධියේ මමවත් කතා කරන එකවත් දහමවත් නෑ ඇසීම කියන ක්‍රියාවේ. කියන අපි ඇසීම ගැන හොයන්න කියොත් මේ අදහස් ටික දැන් ඔතෙන්ට දාගන්න විදියක් නැති වෙනවා. ඇසීම කියන මට්ටම. දැන් ඇසීම කියන මට්ටමේදී සද්දයක් විතරයි නේද? මනුස්ස කටහඬක්. අර වාහනයක සද්දේ මෝටරයක සද්දේ නෙමෙයි මේ. ඒ සද්ද නානත්තේ තියෙනවා. හැබැයි ඒකේ අර මේවා නෙවෙයි කියපු අදහස් නෑ එකක්වත්. සද්ද ස්වභාවය. ඒ මූලික මට්ටම කියලා මම අදහස් කරන්නේ ඇහෙන ස්වභාවයේ අර සද්ද නානත්වයක් මත තමයි අපි ඇහෙනවා කියලා දැන්. එතකොට ඕකෙදි තමයි අපි අර තව පැත්තක් විවෘත කරගන්න කතා කළේ මෙන්න මේ කටහඬ ඇහෙනකොට විතරද අපිට ඇසීම තියෙන්නේ. ඇහෙන්නේ නැති වෙලාවට ඇසීම කියන එක යෙදිලා නැහැ.
උත්තරයක් දෙන්නද මහත්මයා?
ඔව් දැන් මම කතා කරන්න නැති වෙලාව ගන්නකො ඒ වෙලාවේ ඇසීම නැද්ද?
දැන් මොහොතකට කලින් දැන් අපි හිතන්න මොහොතකට කලින් ඔබතුමා දැන් මේ ඉස්සත් දිනකොට දැන් මට අහුන්න නැහැ ඔබතුමා කටහඬ අහුන්න නැහැ කියලා මම හිතනවා. ඊට පස්සේ ඒක ඒ දැන් අහුන්න නැහැ කියන එක ගැන මට හැඟීමක් නැහැ. ඒ කියන්නේ දැන් මම ඕක කියන්නේම දැන් මට විවිධ ශබ්ද ඇහෙනවානේ. විවිධ ශබ්ද ඇහෙනවා එක 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 දැන් ඔබතුමා කතා කරනකොටම තමයි කියන්නේ ඔබතුමාගේ කටහඬ මට ওই ශබ්දේ මට මුලින් නම් ඇහුන්නේ නැහැ දැන් තමයි ඇහුනේ කියලා මම දෙපැත්තකට බෙදෙනවා.
හරි. මගේ ප්‍රශ්නේ තමයි
ඔව්
මේ කටහඬ ඇහෙන වෙලාවක් තියෙනවනේ.
ඔව්
කටහඬ ඇහෙන්නේ නැති වෙලාවකුත් තියෙනවනේ.
කියනවා
ඔබතුමා ඇහෙන වෙලාවට ඇහෙනවා කියලා.
ඔව්.
හරි. ඇහෙන්නේ නැති වෙලාවට ඇහෙන්නේ නැහැ කියලා. දැන් ඇහෙන වෙලාවට නම් අපි අහන බව තියනවා කියන එක පැහැදිලිනේ.
ඔව්.
සද්දේ තියෙන වෙලාවට මගේ ප්‍රශ්නේ තමයි දැන් සද්දේ නැති වෙලාවට මම කතා කරන්නේ නැති වෙලාවට. මොන මං ටිකක් වෙලා හිටියනේ කතා කරන්නේ නැති. ඒ වෙලාවේදී ඇසීම තිබුණද නැද්ද?
ඇසීමේ හැකියාව තිබිලා තියෙනවා.
සද්දේ නැති බව දැනගත්තේ ඇසීමේ හැකියාවෙන් නෙවෙයිද? සද්දේ නැහැ කියලා
දැනගත්තා. මට සද්දේ දැන්නම් මට දැන්නම් සද්ද ඇහෙනවා කලින් නම් ඇහුන්නේ නැහැ කියනකොට මම කියන්නේ මම කියන එකේ ඒකේ අර්ථයක් නැහැ කියලා කියන්නේ මේ මුලිනුත් ඇසීමේ හැකියාව තිබිලා තියෙනවා. අර අර
මේ මොකක්ද මේ අහන උත්තරේ ඒක තමයි. දැන් ඇසීමේ හැකියාව සද්දේ තියෙනකොට විතරද තියෙන්නේ?
නැහැ. ඒක හැමදෙස්සෙම හැකියාව තියෙනවා.
අන්න හරි. සද්දේ තිබුණත් නැතත් සද්දේ නැහැ කියලා කිව්වෙත් ඇසීමේ හැකියාවෙන් නේද?
අන්න ඒක මම කියෝ.
දැන් කන් ඇහෙන්නේ කෙනෙක් හිටියොත් ඔකේ අනිත් පැත්ත තමයි කන් ඇහෙන්නේ නැති කෙනෙක් හිටියොත් දැන් සද්දේ නැහැ කියන එක එයාට කියන්න පුළුවන්. දැන් සද්දේ තියෙනවා කියන එක එයාට කියන්න පුළුවන්. බැහැනේ.
බැ.
දෙකම කියන්න බෑ. ඒ කියන්නේ අපිට සද්දේ තියෙන කොටත් අපි අහගෙන ඉඳලා තියෙනවා. සද්දේ නැති බව දැනගන්නත් අහගෙන ඉඳලා තියෙනවා.
ඔව්.
එහෙම කිව්වොත්. ඒකට අහගෙන ඉන්නවා කියන එක අවස්ථා දෙකේම යෙදිලා නේද?
යෙදිලා.
එතකොට සද්දේ අදාළද? සද්දේ තිබුණද නැද්ද කියන එක අදාළද මේ ඇසීම කියන ඇසීමේ හැකියාව කියන එකට?
අදාළ නැහැ.
අදාළ නැහැ. අපි අ තමයි අදාළ කරගෙන තියෙන්නේ. සද්දේ තිබුණත් විතරයි කන තියෙන්නේ කියලා නේ. සද්දේ නැත්තම්
මේකට ඒ පැත්තකට දාගෙන තියෙන්නේ අපි තමයි. සද්දයක් උපයෝගී කරගෙන.
ඔව්. හැබැයි ඒකේ වැරද්දක් තියෙනවා කියලා පේනවා නේද?
ඔව්.
සද්දේ තිබුණත් විතරයි ඇසීම තියෙන්නේ කියන එකේ අඩුවක් තියෙනවා. මොකද සද්දේ නැති බව දැනගන්නේ අහලා බලලා.
ඔව්.
ඒකේ ඇසීම සද්දේ මත තීරණය වෙන එකක් නෙමෙයි. ඇසීම මතයි සද්දේ ගැන තීරණය.
ඔව්.
නේද? ඇසීම මතයි සද්දේ ගැන අදහසක් නැතුව සද්දේ නිසා ඇසීම ඇති වෙනවා නෙවෙයි.
හරි.
සද්දේ නැති වුණත් ඇසීම තියෙනවා. සද්දේ නැති වුණත් ඇසීම තියෙනවා. ඉතින් සද්දේ කතාවක් නෙමෙයි ඇසීම කියන එක. ඇසීමේ හැකියාව මත කියපු කරුණු දෙකක් තමයි සද්දේ තියෙනවා සද්දේ නැහැ කියන එක.
ඔව්.
හරි. ඔන්න ඔතනින් දැන් පොඩි පොඩ්ඩක් හිතන්න මම මේ අපි පොඩ්ඩක් ඉස්සරහට යන්න. ඒ කියන්නේ දැන් මේක පෙනීමට ගත්තොත් අපි ඔන්න දැන් හොඳට පෙනී ඉන්නවා ආලෝකේ. තියෙනවා නේද? දැන් එකපාරට කරවල වුණා. දැන් පේන්නේ නැහැ නේද එතකොට? එහෙනම් දේවල් ටික පේන්නේ නැහැ කරවල වුණොත් නේද? දැන් පේන දේ පැත්තෙන් කතා කළොත් එළිය එළිය තිබුණ හින්දා පේනවා. ඊළඟට කරවලයි. දැන් මොකොත් පේන්නේ නැහැ කියලා තමයි අපේ මූලික මට්ටම. හැබැයි ඔය අවස්ථා දෙකේම දැන් පෙනීම කියන හැකියාවට කිසිම දෙයක් සිද්ධ වුණාද?
සිද්ධ වෙලා නැහැ.
සිද්ධ වෙලා නැහැ. එළිය තියෙද්දිත් පෙනීම එහෙමමයි. කරවල කියනකොට පෙනීම එහෙමමයි. ඒ කියන්නේ කරවලයි කියලා දැනගන්නෙත් පෙනීම හින්දාමයි.
ඔව්.
පෙනෙන්නේ නැහැ කියලා දැනගන්නෙත් පෙනීමේම අවස්ථාවන්නේ.
ඔව්.
අරකම තමයි දැන් සද්දේ තියෙනවා කියලා දැනගන්නෙත් ඇහෙන හැකියාවෙන් සද්දේ නැහැ කියලා දැනගන්නේ ඇහෙන හැකියාවෙන්. ඇහෙන හැකියාවේ අවස්ථා දෙකක් විස්තර කළා මිසක් ඇහෙන හැකියාව එහෙමමයි නේ.
ඔව්.
අර සෙන්ස් කරන ගතිය එහෙමමයි. ඒක කිසිම වෙනසක් නැහැ සෙන්ස් කරන දේ තිබුණද නැද්ද කියන එක.
ඔව්.
හරි. ඒ එතකොට දැන් ඔන්න ඔය හැකියාව නේද අපිට සොකීයත්වයේ වෙලා තියෙන්නේ.
ඔව්. ඒකම තමයි.
අහන හැකියාව. දකින හැකියාව. ඈ හිතන හැකියාව. ඈ දැනෙන හැකියාව. ඔය ටික නේද සත්‍යත්වය කියලා අපි කියන්නේ. තමා කියන එක මතුවෙන්නේ යෙදෙන්නේ ඕකේ නේද?
ඔව්. ඕක පොඩි දරුවටත් එකයි අපුණත් එකයි.
ආන්න හරි. ඒකට සත්‍යත්වේ පොඩි දරුවටත් එහෙමයි. දැන් ඔන්න ඔය සොකීයත්වයේනේ අපිට හොයන්න ඕනේ. සොකීයත්වයට ලැබුණ දේවල් නේද අර සද්දේ හරි රූප හරි මොනවා හරි කියන්නේ. ඒ රූපේ තිබුණද නැද්ද කියන කතාව නෙවෙයි මේ. සද්දේ තිබුණද නැද්ද කියන කතාව නෙවෙයි. හරි. ඒකට මෙන්න මේ සොකීය බව නේද හොයන්න තියෙන්නේ. විමසන්න
තියෙන්නේ.
ඔව්. ඔන්න ඔතන තමයි මම අර මතු කරේ. එතකොට දැන් ඔන්න ඔය සොකීය බව අපි අර ඔය සද්දේ ඇති බව සද්දේ නැති බව කතාව නෙමෙයි. දැන් අපිට නැති බව කියලා හිතන්නේ දැන් සද්දේ ඇහෙනකොට විතරයි කන තියෙන්නේ කිව්වොත් තමයි සද්දේ නැති වෙනකොට ඉතින් කන නැහැ. දැන් අතෙන්දි අර ඊළඟ මට්ටම නිකන් ඕන නම් හිතලා බලන්න පුළුවන්. දැන් පද නින්ද කියන්නේ එතකොට සද්දේ තියෙනවද?
නැහැ.
එතකොට කන තියෙනවද? නැහැ. ඒ තර්කෙන් ගිය. සද්දේ තියෙන කොටයි කන තියෙන. සද්දාහන කොටයි කන තියෙන. අහන්නේ නැති වෙලාවට කන නැහැ. වගේ නේද?
ඔව් හැකියාව නැති වෙලා නැහැ.
කොහොමද හැකියාව නැති වෙලා නැහැ කියලා දන්න. මේ ඊළඟ ප්‍රශ්න. සාදනින්දී හැකියාව නැති වෙලා නැහැ කියලා දන්නවද? නැත්තම් හැකියාව තිබුණද? හැකියාව නැද්ද? ඔය දෙකම කියන්න පුළුවන්.
ඒක පොඩ්ඩක් උද්ඝා කරගන්න පුළුවන් මේ මහත්මයා.
ඒ දෙකම කියන්නේ මට සාපේක්ෂව නේද සර්? එහෙම නැත්නම් නින්දෙදි නින්ද ගැන කියන්න බෑ. මට සාපේක්ෂ කරොත් තමයි කියන්න පුළුවන්.
දැන් ඉන්න තැන ඉඳන් නේද අරකගෙන කතා කරා. නින්දේ ඉඳන් නෙවෙයි.
ඔව් සර්. ඔව්.
ඒකට අපි එතන හැකියාව තිබුණා කියලා කිව්වත් දැන් හදන සංකල්පය එතන හැකියාව නැහැ කියලා කිව්වත් දැන් හදන සංකල්පය. අපි හැකියාව තිබුණා කියලා කියන්නේ මොකද්ද? නිදාගෙන නැගිටිනකොට දැන් එහෙනම් අහන්නේ කොහොමද? අර නිදාගන්න කලින් හිටිය කෙනාම නේද නැගිටිනකොටත් ඉන්නේ. ඕක මත ඉඳගෙන අපි දැන් හිතනවා මේ එහෙනම් නිදාගෙන ඉන්නකොටත් මේක එහෙමම තිබිලා තියෙනවා. නැත්තම් වෙන කෙනෙක් එපැයි උපදින්න නේ. නිදාගන්න කලින් හිටිය මම එතකොට ඇහුවා දැන් ඇහැරුණාට පස්සෙත් අහන්නේ ඒ මමම කියන විදියක් අපිට ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා අර අතොරක් නැතුව කියන්නේ අර ටිකේ මේක නැති වෙලා තිබුණා නම් මෙයාව මේ මේකම මතුවෙන්නේ ඒසකියත්වේම මතුවෙන්නේ කොහොමද කියන පැත්තෙන් හිතලා මිසක් නින්දේ සිද්ධ වුණ සිද්ධියක් අල්ලගෙන ඒ මට්ටමේදී අපි ඇසීම තිබුණද නැද්ද කියන එකක් දැකලා නෙමෙයිනේ ඔය කියන්නේ. ඒ දකින්නත් බෑනේ නේද? ඒතර අපි අත්දකපු ටිකෙන් අරක ගෝචර කරගන්නාද? ඉන්දෙදි මෙහෙම. ඈ? මේ ටික මෙහෙම හින්දා ඉන්දෙදිත් මෙහෙමයි කියන කතාව නේද ඔය කියන්නේ?
සර් නේ ඒ ඔය විදිහට හිතන්නේ නැතුව ඔතෙන් ආවනි දැන් විමසලා මට සාපේක්ෂව නින්ද මෙහෙමයි කියලා ඒ පැත්තෙන් හිතන්නේ නැතුව නින්ද නින්දෙන් හෙව්වොත් මේ මේ නින්ද කියන එක නින්ද නින්දෙන් හෙව්වොත් නින්ද කියන එකෙන් එතරයි. ඒ කියන්නේ ඒක එහෙම ඒක ගැන කතා කරන්න බෑ. නින්ද ඒ කියන්නේ මට සාපේක්ෂ නින්දක් නෙමේ නින්ද නින්දෙන් හෙව්වොත් නින්ද කියන එක බෙදා ගන්න කියන එක බෙදා කියන එක මේ සකස් වෙන්න විදිහක් නැහැ බෙදා ගැනීමක් වෙන්නේ නැහැ වගේ. තේරුණාද
ගන්න? නින්දෙදි දැන් අපි ආයතන සක්‍රීයව තිබුණාද නැද්ද කතාවක් දැන් ඒ කතාවම යෙදෙන්නේ නැහැ නේද?
අන්න ඒක තමයි මම කියන්නේ. දැන් ඇසීමේ හැකියාව තිබ්බද නැද්ද කියන එකත් ඒ ඇසීමේ හැකියාවෙන්ම හෙව්වොත් ඒක ඒකෙන්ම හෙව්වොත් මට يعني හැමතිස්සෙම මට සාපේක්ෂ කරලානේ හොයන්නේ. එහෙම නැතුව මේ ඒ හැකියාවෙන්ම හෙව්වොත් ඒක යෙදෙන්නේ නැහැ. ඒකට ඒක පණවන්න බෙදා ගැනීමක් වෙන්න කිසිම ආකාරයක මට තේරෙන්නේ නැහැ
සර්. ඒ තේරෙන්නේ නැති ඉතින් අපි ඒකත් ගැන හිත හිතා දැන් කියන්න හදනවනේ. හැබැයි ඒ විමසීම තමයි ඕන වෙන්නේ. දැන් ඔය ඉදිරි හරි ඉතින් අපි ඔක ටිකක් විමසනකොට තමයි ඔය අරෝ මේවා ප්‍රශ්න ටිකක් එන්නේ. එතකොට
පිටරු. ඔව්. එරුවන් සරණයි ඩොක්ටර් කෙන්දාවි. ඔව් අවසරයි මේ දැන් ඇත්තටම මම අහගෙන හිටියේ දැන් මේ දැන් අර පිනි දැන් සෙන්සර් එකක් ගැන කිව්වනේ දැන් සෙන්සර් එකක් නම් මේ නිදා ගැනීමක් නෑ ඒක දිගටම සෙන්සර් එක වැඩ දැන් මේකෙදි අපි අපේ පැත්ත ගත්තොත් අපි නිදා ගැනීමක් තියෙනවා ඒ කියන්නේ අර මට හිතෙනවා අර ඔතනට මේ සිහිය කියන එක ඔතන බලපෑමක් ඇති කියලා පොඩ්ඩක් ඒකනත් තේරුම් කරලා දෙන්න පුළුවන් නම් පින් පෙරවන් සර්ණයි